වෙනදා බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්න වලට පෙර බොහොම කෙටි විනාඩි 15ක 20ක විතර ධර්ම දේශනාවක් කරලා ප්‍රශ්න වලට උත්තර දෙන්න. නමුත් මේ දේශුණේ කියන අයහපත් තත්ත්වේ නිසා මම හිතන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතර අද කාලේ ගත කරන්න කල්පනා. අවුත් එනම් නැවතත් සාදුකාරය. එනම් මම ආරාධනය කරනවා මේ සිද්ධෙන් මහත්මාට ආරාධනිකව ඒ ප්‍රශ්නය තියෙන විදිහට විමසා සිටින්න.
ගරුතර ස්වාමීන් වහන්ස, කම්මාවරණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කම්මාවරණයක් ඇති කෙනෙකුට ඉන් නිදීම සඳහා කළ යුතු පිළිවෙත කුමක්ද?
කම්මා ආවරණය කියන්නේ, කම්ම කියන්නේ කම්ම යෝනි කම්ම බන්දු කම්ම දායදු කම්ම පරිඥාමි කියලා. මේ කම්ම කියන්නේ තමා කරගත්ත ක්‍රියාකාරකම සංකාරයක් නිසා තමා කරගත්ත ක්‍රියාව ඒක පුණ්‍යක්‍රියාවක් පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්, පාපක්‍රියාවක් පාප කර්මයක් වෙන්න පුළුවන්, අකුසල කර්මයක් වෙන්න පුළුවන්. ඒ කම්මයේ තමන්ට උරුම වෙනවා නම් දායාද වෙනවා නම් ඒක වේගයක් ශක්තියක් වේදනාවක් නිසා සම්බන්ධතාවයක් අලුතෙන් සකස් වෙනවා නම් ඒ අලුතෙන් සම්බන්ධ වෙනදී කම්ම කිව්වොත් ඒ කම්ම නිසා නිවන ආවරණය. නිවන ආවරණය වෙන ක්‍රම පහක් තියෙනවා. ඒ කම්ම නිසා කාමච්ඡන්ද ව්‍යාපාද කීලීත උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පහම කම්ම ආවරණය. නිවනයි ආවරණය. එනිසා මෙයාට කියන පංච කාම නීවරණ ධර්ම, නිවන ආවරණය වන ධර්ම කම්ම ආවරණ ධර්ම. මේ කම්ම ආවරණ වලින් මිදී නිදහස් වීම දෙවෙනි ප්‍රශ්නේ. ඒ කම්ම ආවරණ වලට දැන් කරලා අවසාන වෙච්ච දේවල් දැන් ඔක්කොම කරලා ඉවරයි. ඒවා දැන් කම්ම වෙලා තියෙන්නේ. ඒවට ප්‍රතිකර්ම කරන්න පුළුවන්, උපකර්ම කරන්න පුළුවන්. සම්‍යක් ප්‍රයෝග වලින් මේ කම්ම ආවරණය මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රතිකර්ම කියන්නේ අපි දැන් මේ උදාහරණයක් ගත්තොත් යම්කිසි කෙනෙක් සමන් තරයෙන් මෛරීෙන් කෝපයෙන් කාට හරි වැරදි වැඩක් ද්වේෂයෙන් මෛරීෙන් ක්‍රියාකාරකමක් කළා. ඉතින් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ තරහ වෛරය ක්‍රෝධය ප්‍රකාශ කිරීමක් ක්‍රියාත්මක කිරීමක් කළා. ඒක කම්මයක්. ඒ කම්මය දැන් ප්‍රතිකර්මයක් වෙන්නේ. ඒකට ප්‍රති කියන්නේ මෛත්‍රී කරලා ඒ තරහ තමන්ගේ හිතෙන් සාමයෙන්ම උදුරා අයින් කරලා අස්කරනවා නම් අන්න ඒකට ප්‍රතිකර්ම කියන. එනිසා ඕනෑම කම්ම ආවරණයක් තමන් හදාගත්ත දෙයක්, තමන් ක්‍රියාත්මක කළ දෙයක්, ඒකට ප්‍රති විරුද්ධ වූ පැත්ත යහපත් පැත්ත කිරීමේ කම්ම ආවරණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්, නිරාවරණය කරන්න පුළුවන්. ඒක නිසා මේ කම්ම ආවරණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එනිසා ද්වේෂයට මිත්‍යානුසතිය, රාගයට අසුභානුසතිය, නිත්‍ය සුඛාර්ථ කියන එකට අනිත්‍ය සුඛාර්ථ මරණානුසතිය, ඒ වගේම බුද්ධානුසතිය වඩලා මේ අනුසතිය හතර වඩලා ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා සහමුලින්ම මේ කම්ම ආවරණයෙන් නිරාවරණය කරන්න පුළුවන්, නිදහස් වෙලා විමුක්තියට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා දැන් පුතඥන පුද්ගලයේ මේ කම්ම ආවරණය හරියට දන්නේ, ඒ කම්ම ආවරණයෙන් මිදෙන්න දන්නේ නැහැ. ඒකට හේතුව මානෙ, වැරදි මෑණි, වැරදි නිමි, තමන්ගාව තියෙන මානෙ නිසා අර තමන්ට තරහ වූ විරුද්ධ වූ වෛර වූ කෙනෙකුගෙන් සමාවරගෙන මෛත්‍රී කරන්න ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා එක පරිවර්තන පහතර බා කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ අනුව අර කම්මාවරණයේ දිගින් දිගටම අලුත් කරගෙන පවත්වාගෙන යනවා. ඒක තමයි හේතුව. ඉතින් ඒක නිසා මේ මානෙ තියෙන තාක්කල් අර කම්මාවරණයේ ඉදී ඉදාස් වෙන පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එනිසා පුද්ගලයා මේ මානෙ කියන මේ බලවත්ම නිවනට පාදක වනදේ මානෙ. මේ මානෙ සාමුලින්ම නැති කිරීමයි න මෝ කියලා කිව්වේ. එනිසා මානෙ නැතුණු දවසේ මෝහය සාමුලින්ම නැති වෙනවා, අරදි මැනීම නැති වෙනවා. ඉතින් ඒක නිසා මේ පුතර්ජන පුද්ගලයා දිගින් දිගටම දිගින් දිගටම මේ කම්මාවරණයක් හදස් කරගන්නේ මේ වැරදි මැනීමක් මානයක් ඒ පුද්ගලයා තුළ වැරදි කෝරුවක් වීමක් මානයක් ඒ පුද්ගලයා තුළ තියෙන නිසයි ක්‍රියාත්මක කරන නිසයි. ඒ නිසා බොහෝ පුද්ගලයෝ පුතර්ජන පුද්ගලයෝ ඔය දිෂ්ටිගත වෙච්ච දිෂ්ටි ගහන වෙච්ච පුද්ගලයෝ තමන්ගේ වීමක් කෝරුවක් මානයක් හදාගෙන තමයි සෑම දෙයක්ම මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒක ඒ පුද්ගලයට ප්‍රියයි. ඒකේ බුද්ධලයට මන අපයි. ඒකේ බුද්ධලයට යම් ආශාවයක් තියෙනවා. අර මානින් කටයුතු කිරීම පුතග්ජන ලෝකයාට අසුතර පුතග්ජන බුද්ධලයට යම් ආශාවයක් සුවයක් දෙන දෙයක් බවට පත්. එහෙනම් මේ මානෙ දිගින් දිගටම මේ බුද්ධලය තුළ පවතිනවා. ඒ අනුව නිවන වැහෙනවා. අර ප්‍රතිකර්ම උපකර්ම සම්මත ප්‍රයෝග කරන්න ඒ බුද්ධලය දන්නේ නැහැ. දැනුමක් නැහැ. ඒක තමයි දුප්පන්නේ ස්වභාව. ඒක තමයි ආඥානකම. ඒක තමයි විඥානික කටයුතු කිරීමේ මේ පදවල වචනවල මේ ක්‍රියාකාරකම් වල හේතු. හේතු අයිතලු ඵලේ ඉබේම අයින්න. ඒකයි බුද්ධ ධර්ම. හේතුව තමයි අර හේතුන් පටිච්ච සම්භූත. සම්භිහි වෙන සම්බන්ධයක් බිහි වෙන සියලු දේ හේතු. රාගයේ ද්වේෂයේ මොහේ තමයි බුද්ධ දේශනාවේ හේතු කියලා විදහාට නැවතත් දිගින් දිගටම එක ආයතන මේ රාගයේ ද්වේෂයේ මොහේම ප්‍රභවය. එවනන්න අලුතෙන් නිර්මාණය ප්‍රභවය කියන්නේ අලුතෙන් බිහිවීම. වර්තමාන මොහොතේ තුල රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන හැම වෙලාවකම යේ ධම්මා හේතු පබ්බව. මේක ධර්මතාවය. මේක සබාව ධර්මය. ඒ නිසා වැරදි හේතුව තියෙනවා නම් ඒ වැරදි හේතුව තමන් තුළ නැවත අනුතරම් ප්‍රභවය වෙනවා. හේතු අයින් කළොත් හේතු බංගා නිරුද්ධති කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ හේතුව කරන්නේ තමන් හේතුව ඵල විපාක උනුවෙන් තමන්ට හේතුව නිසා හේතුව වැරදි නම් දුක් විඳින තමන් හේතුව යහපත් කියලා හිතනවා නම් සැප විඳින තමන් මේ දුක සැප දෙකම ප්‍රයත්නට හේතු වෙන දේවා. ඒ නිසා මේ බුද්ධ දේශනාව විග්‍රහ කරපු හේතුඵල ධර්මයේ හොඳට තේරුම් ගත යුතුයි. ඒ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න තාක්කල් කම්ම උත්තාන කරලා කම්ම අන්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කම්ම උත්තාන කියන්නේ දැන් කම්මට්ටානාචාරය කියන්නේ කම්ම උත්තාන කියන්නේ. අර කම්ම මේ හිතේ කරන කියන හිතන සියලු වචිකම් ගායකම් මනෝකම්ම තුනම උත්තාන. උත්තාන කියන්නේ උදුරලාන. ඒ නිසා කම්ම උත්තාන ආචාර්ය කිව්වේ මේ කම්ම උදුරා ගමන්නට උපදෙස් දෙන මව පෙන්වන කියාගෙන පුද්ගලයා කම්ම උත්තාන. මේ කම්ම අන්ත කරනකම් අර සම්මා කම්ම අන්ත කරනකම් මේ කම්ම වල පරි විපාක උරුම වෙනවා හිම වෙනවා තමන්ට අයිති. ඉතින් ඒක නිසා මේ සම්මා කම්මන්ත කිව්වේ දැන් පරිවර්තනය කළ තියෙන යහපත් කර්ම හොඳ කර්ම. එහෙම කම්ම කර්මාන්ත කියලාතාවක් ඕකේ නැහැ. ඕකේ තියෙන කම් අන්ත සම්මාන්ත කිවිම කම්ම අන්ත නොකර පුණ්‍යකම්ම පාපකම්ම පරිනාශ නොකර කම්ම තියනවා නම් ඒක හේතුවක් කොට මේ පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ දිව්‍ය ලෝකවල හෝ අපායෝ යනවා. එක්ක අර අරූපී රූපී බ්‍රහ්මතලවල හෝ මේ පැවැත්ම ගිරින. ඒ නිසා පැවැත්ම තුළ නිවනක් නැහැ. නිවන තුළ පැවැත්මක් කම්ම කරන තම් පැවැත්ම තියෙනවා. කම්ම උත්‍යාන කළ කම්ම අන්ත කරනහම කම්මක් වේවීම රාගකේ ද්වේෂකේ මොහක් වේවීම හේතුවයි එතන නිවන. ඒ නිසා නිවන කියන්නේ කම්ම අන්ත කරලා කම්මක් ක්ෂය කිරීම. කම්මක් ක්ෂය කළාම රාගකේ ද්වේෂකේ මොහක්කේ ආශාවකේ වේ. ක්ෂය කළාම මේ බැරි ඈඳු කිසුන කැපිලානවා. ඒ අනුව ඒ පුද්ගලයා මේ බැරි තුනේ නිදී නිබ්බාන නිබ්බිදා කියන දත්තයට පත් වෙලා සම්පූර්ණ පටිනිෂන් බෝ කියන දත්තයට පත් වීමෙන් යන සාක්ෂාත්
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයන්හි ලෝකෝත්තර ධර්මාර්ථයේ පහදා දෙනෙමින් ඉල්ලා සිටිනේ.
මේක විචාරුණා මුචිතා උපේකාදී සතර බ්‍රහ්ම විහරණේ මේ පිළිබඳ විචාම පැහැදිලි විග්‍රහය තමයි පුජා රාහුල හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා රාහුලවාදී සූත්‍රයේ කියන ද්වතාව. මිත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර ධම්ම විහරණය වැඩිමින් සතර ආකාරයකින් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් කිරුටු ගති අයින් කරන්නට උපකාර වන හතර ක්‍රියාවක් ආනපාන හැටියට සිද්ධ වෙන බව පැහැදිලිව පිළිසිදුව මහා රාහුලවාදී සූත්‍රයේ එකින් එක එකින් එක අරගෙන බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහය කරලා කියනවා. එනිසා මෙත්තා මෛත්‍රී වැඩීමෙන් මෛත්‍රිය මෙච්චිතක් වැඩීමෙන් තම තුළ අර ද්වේෂයේ වෛරයේ හිමිනම් මේ පටිගය රෝධයේ විරෝධයේ තමංගිතෙන් අයින් කරුණා කරුණ බාධක ඉවත් වෙන්නේ විහේෂාගෙන් දැක්වෙන් තමා විදී දැක්වෙනවා. එවගේම මුදිතා භාවනා කිරීමෙන් අරතිය රති විරති ආරතිකින් අරතියෙන් වෙන වෙනවා. එවගේම උපේක්ඛා කියන தත්යෙන් පටිගෙන් එමනනම් අර සිතේ තියෙන රාග දේශ මොහ තුනෙම හිතේ ඉවත් වෙන රාගයෙන් තොර දේශයෙන් තොර මොහයෙන් තොර සිතක් ඇති වෙන්නේ උපේක්ඛා සිතක් ඇති වූ පුද්ගල. ඉතින් ඒක නිසා මේ හතරම ආනපාන දෙකක් දෝතාවයක් තියෙනවා. එකක් යහපත් එකක් වැඩිනේ අර හිතේ ඇති වෙන්නට ඉඩ තියෙන නූපන් අකුසල් ප්‍රහාණය වෙන නූපදීම ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සතර බ්‍රහ්ම විහරණය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන වචන හතර විතරක් තේරුම් ගත්තා හරියන්නේ නැහැ. මේකෙන් අයින් කරන ඒ සතර බ්‍රහ්ම විහරණය ආන ඒ වගේම ඉතින් පාන කියන හතර දුක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු කෙලෙස් ගති හතරක මහා රාහුලවාදී සූත්‍රයේ පැහැදිලිව දේශනා කරන ධර්මවල පොඩි රාහුල හාමුදුරන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ආනපාන සති සමාධිය විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව මේක හොඳට තේරුම් ගත යුතු මහා රාහුලවාදී සූත්‍රයේ කියන්නේ මේ ද්වතාවයේ දෙපැත්ත විග්‍රහ කරපු වෙනස් ආනපාන පැහැදිලිව පිළිසිදුව දේශනා කරපු අවස්ථාවක් මේ මහා රාහුලවාදී.
ගරු ස්වාමීන් වහන්ස, රාගය දේශය මෝහය මුල් කරගෙන සිත් කීයක් පෘථග්ජන සිතක පහළ වෙනවාද? සිත් 89ක් ගැන සඳහන් වීම නිවැරදිද?
එකම සිතයි ඇති වෙන්නේ කෙලෙස් සිත, කිරුටු වූ සිත. ඒක නිසා දෙකේම රාගයෙන් දේශයෙන් මෝහයෙන් තුනෙන්ම ඇති වෙන්නේ කිරුටු වූ කෙලෙස් සිත. එනිසා කෙලෙසිත තා ඔය 89කට මේ ඊට වැඩි වුණා. අර සල්ලේ සූත්‍රයේ 89 වෙනු 1500 කට ත්‍රේකාණ හාමුදුරුවෝ විග්‍රහ කරා. සමීකත් පැටි ත්‍රිපිටකයේම විග්‍රහ කරපු තැන තියෙනවා. එනිසා ඔය අභිධර්මයේ කියපු 89 වෙනු ඊට වැඩි සල්ලේ සූත්‍රයේ තවත් තියෙනවා. තවත් බොහෝ ආකාරයක මේ කෙලෙසි විග්‍රහ කළ බෙදර විභජනය කළ බෙදන්න පුළුවන්. නම් එකම සිතයි කුණු කිලුටු කෙලෙස් සහිත වූ කිලුටු සිත ඇති වෙන්නේ. කිලුටු සිත නැවත රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් මානෙන් අවිද්‍යාවෙන් දික්කෙන් වැරදි වෙලා දික්කේ වැරදි වෙලා වරිත කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔතන හිත එක හිතයි කිලුටු නැතු දෙකක් හිත එකක් කිලුටු වෙන කාරාවක් හිත එකක් ඇත්තේ නැහැ. මේ පිළිසිදු වෙන්නේ ඔය හිතමයි කිලුටු වෙන්නේ ඔය හිතමයි නිවනට ඔය හිතමයි අපාරයට ඔය හිතමයි කරක්කුටත් ඔය හිතමයි පැත්ම අවසන් කරන්න ඔය හිතමයි පිරිසිදු කරගත ප්‍රජා ප්‍රභාස්වරටත් පේට පස් කරගත යුතු. එනිසා රාගයෙන් දේශයෙන් මොහෙන් තුනෙන්ම සිද්ධ වෙන්නේ මේ ප්‍රභාස්වර වූ පිරිසිදු සිත අර ඉචාම පිරිසිදු පැහැදිලි වතුර වාගේ අල් වතුර වාගේ තියෙන මේ ප්‍රභාස්වර සිත රාගයෙන් දේශයෙන් මොහෙන් තුනෙන්ම කිලුටු වෙනවා, පහළ වෙනවා, හදයන් පණ්ඩලා විඥාන විඥාන කන්දු තදියම් මානසම් මානසම් කියලා මෙන්න විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එකම හිතයි කියන්නේ හිත දෙකක් නෑ නෙමෙයි. ඔයයන් වෛද්‍යවන් අනිද්‍යවන් යටිට උදේට කිව්වා බුද්ධ දේශනාවට අනුව එහෙම එකක් නැහැ හිතේ තියෙන එකයි මේ හිත විවිධ ධර්මයේ තප්පරයකින් තප්පරයකට වෙනස් වෙන හිත ඒකයි විඥාන සිත්තිය නමුත් අර ප්‍රබාල රූප පිළිසිදු සිට එහෙම කවදක්වත් උපේකා සිටින් විසනාංශා විසනාංශා ඒ හිත කිලුතු වෙන්නේ නැහැ ඒකයි දෙනිස
ස්වාමීන් වහන්සේ කුසල මූල පටිච්ච සමුප්පාදය භාවිතා කරන්නේ එසේද උදාහරණ සහිතව පහදා දෙන්න.
කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ ප්‍රායෝගික භාවිතයට ගැනීම ආනපාන සති සමාධියේ පිටා කාය කායන වසනා වැඩිම දෙකක් නෙමෙයි එකක්. ඒ කියන්නේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ වැඩිනවා හතර අතිපට්ඨානය වැඩින එක පැහැදිලිව ද්විතීය භික්ඛු සූත්‍රයේ කුණ්ඩලී සූත්‍රයේ පිළිසිදුව පැහැදිලිව තේරුම් ගලලා තියෙනවා. එහෙම නැත්නම් තීනි සුචරිත සමර වැඩෙනකොට මේ සතර අතිපට්ඨානෙ වැඩෙනවා. එයන් කුසල මූල පරිච්ඡම් පාදමි වැඩෙනවා. කුණු මුල් තුන උදුරා අස්කිරීමට භාවිතා කරන ඕනෑම ව්‍යාකරණම කුසල මූල පටිච්චසමුප්පාදය ඇතුළේ විග්‍රහ කරන තියෙනවා. ඒ නිසා රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල කියන අන්තයෙන් උදුරා ගන්නට උපකාර වන ඕනෑම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සීල සමාධි ප්‍රඥා තුනම වැඩිම මේ සතර අතිපට්ඨානෙ වැඩිම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිම රාග මූල, ද්වේෂ මූල, මෝහ මූල හිතෙන් උදුරා ගන්නට උපකාර වන සියලු කාරණු කාරණා විග්‍රහ කරේ ඔය කුසල මූල පටිච්චසමුප්පාද විග්‍රහය. ඒකේ න්‍යායාත්මක පැත්ත මේ මහා සතරත් මේ අවිද්‍යා කුසල මූල පටිච්චසමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කළ කියන භංග ප්‍රකරණය. ඒක ප්‍රායෝගික පැත්ත මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව ප්‍රායෝගික මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමට හේතු විග්‍රහ කරන ඒ වගේම මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව තමයි ඉතින් උද්‍රාගමන්නට උපකාර කරන සියලු ආකාරයේ බව උද්‍රාගමන්නට උපකාර කරන ධර්ම බුද්ධ ධර්ම, බුද්ධ කාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම හැටියට විග්‍රහ කළා. ඒ නිසා සියලු බෝධිපාක්ෂික ධර්ම බව උද්‍රාගමන්නට උපකාරක ධර්ම කුසල මූල පටිච්චසමුප්පාද ධර්මයේ
ගරුතර ස්වාමීන් වහන්ස ප්‍රඥා ඉන්ද්‍රිය පිළිබඳව වැඩි විස්තරයක් කර දෙන්න.
මේ ඉන්ද්‍රිය ධර්ම හිතක ඇති වෙන මේ ඉන්ද්‍රිය ධර්ම දැන් අපි පුතග්ජන පුද්ගලයේ හැටියට යම් කිසි කෙනෙක් කටයුතු කරනකොට කිසිම ඉන්ද්‍රිය ධර්මයක් ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ ආයතන තමයි. චක්කු ආයතන, ශෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. ආයතන හැටියට තමයි මේ ඇකරණාවේ ජීවකය මන ආයතන කියන්නේ කුණු එකතු කරගන්නා, කෙලෙස් එකතු කරගන්නා, මේ පැවැත්මට උපකාර වන ආහාර එකතු කරගන්නා, විඥාන ආහාර, මන සංජේතන ආහාර, පස්ස ආහාර, අවලින්දා ආහාර එකතු කරගන්නා තැන් ආයතන. මේ ආයතන යම් ආකාරයකට යම් කිසි කෙනෙකුට මේ අර ධම්ම චක්කුන් උදපාදි ඥාන උදපාදි කියන තත්ත්වයේ තේරුම් ගත්තොත් මේ ආයතන තුලින්ම මේ ඉන්ද්‍රිය ධර්ම මතු කර ගන්න පුළුවන්. ඒ සඳහා පළමුවෙනි පියවර තමයි මනී ඉන්ද්‍රිය පාවිච්චි කරන්නට පුළුවන්. මේ මනස මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නිවැරදිව තේරුම් ගත්තාම ඒ පුද්ගලයා තුළ අර මන යතනය වෙනුවට මන සම් වෙනුවට මනී ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මනී ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමත් සමඟ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මේම මනස ඉන්ද්‍රියක් වුණාම අර අරමුණු වල තියෙන කෙලෙස් පෙරලා පිරිසිදු කරලා තෝරලා බේරලා යහපත් දේ විතරක් ඇතුළට භාවිතයට ගන්නවා. අයහපත් සුණු කෙලෙස් කිලුපු දේ පෙරහන්තරයෙන් කරලා අයින් කරනවා වගේ අයින් කරනවා. ඒකයි ඉන්ද්‍රිය ධර්මවල බලය. මේ මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පහ පුද්ගලයේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක වෙනකොට සද්ධා බල, සති, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල හැටියට බල ධර්ම පහක් හැටියට ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයා තුල මේ බව උදුරා ගමන්නට උපකාරක ධර්ම වූ සත්ත්ව ගුණයන්ද පූර්ණ වෙනවා. ඒ අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙලා අර ඊට පස්සේ මේ විඤ්ඤාණ ඉන්ද්‍රිය කියන අන්‍ය ඉන්ද්‍රිය කියන නිවනට උපකාර වන මගඵලවලට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම තුනක් පුද්ගලෙක් තුල තියෙනවා. අරඤ්ඤාකම්මෙන් යාම් තුනට උනේ එකයි සෝතාපන්න ඵලයට වෙනකොට අන්‍යතාවින් ඉන්ද්‍රිය මතුවෙලා ඊට පස්සේ අරහත් ඵලයටපත් වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්ම තව අර පඤ්ඤා ඉන්ද්‍රියට ඉහළින්ගේ නිවනට මගඵලවලට උපකාර වන්නා වූ ඉන්ද්‍රිය ධර්ම තුනක් මගඵල ලබන අරහතුන් වහන්සේ තුළ ක්‍රියාත්මක වෙන. ඒ සඳහා පඤ්ඤා ඉන්ද්‍රිය බොහොම උපකාර වෙන දෙයක්. හැබැයි සද්ධා වේශිත මේ පංච ඉන්ද්‍රිය ධර්ම ක්‍රියාත්මක නූන බල ධර්ම හැටියට ක්‍රියාත්මක නූන අර මගඵල ලබලා මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ, බෙබ්බරදිය කරහා දිනු කරන ලද ප්‍රශ්නයක් මෙය. රූප, වේදනා, සංඥා, සප්පචිත්ත සාධාරණයයි අසා ඇත. ඒ වගේම අප කළ යුත්තේ සංඥාව නිසා ඇතිවන වේදනාව නිරෝධ කිරීම බව දනිමු. වරහන් ඇතුලේ සංඥා වේදිත නිරෝධය. වේදනාව සප්පචිත්ත සාධාරණ නම් ඒ නිරෝධ කිරීම යන්නේ අදහස් වන්නේ කුමක්ද?
ඒ වේදනාව දිගේ රෝධ ගැනීම නැති. ඒ කියන්නේ දැන් මේ වේදනාව තුන් ආකාරයි. ප්‍රිය වේදනාව පිනා පිනා රෝධ ගන්නවා. දුක් වේදනාව විඳවා විඳවා රෝධ ගන්නවා. අදුක්කම ආසුක වේදනාව මැන මැන රෝධ ගන්නවා. නැවත නැවත අර තුවාලේ හාර හාර අවුස්ස අවුස්ස ඒකේ යම් සුවයක් විඳීම තමයි මේ වේදනාව කියන්නේ. ඒ නිසා මේ පැවැත්මට උපකාර වන්නා වූ සමුදය අලුතෙන් උපදිනවා, විඳවා විඳවා, විඳවා විඳවා මැන මැන කටයුතු කරන හැම අවස්ථාවක්. නමුත් අර ඒ සංඥාව උපේක්ෂා සිටින් ඉවසලා විමසලා අර පිනවා පිනවා කටයුතු කිරීම නවත්තල, විඳවා විඳවා කටයුතු කිරීම නවත්තල, මැන මැන කටයුතු කිරීම නැවතුවාම උපේක්ෂා කියන පිරිසිදු තත්ත්වයකට හිතපත් වෙනවා. උපේක්ෂා සිටේ ඔය කියන සංඥා වේදිත නිරෝධ සමාපත්තිය උපේක්ෂා සිට සංකාර උපේක්ෂා සිට දෙකම එකයි. ඒ අනුව මේ සිතේ උපේක්ෂා තත්ත්වය පූර්ණ කරගත්ත කෙනෙකුට අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පත් වෙන්න පුළුවන්. අනිත් පුද්ගලයේ මේ සියලු ප්‍රිය වේදනාව විනවා විනවා කටයුතු කරන්න, දුක් වේදනාව විඳවා විඳවා කටයුතු කරන්න, අදුක්ක මාසුක මැන මැන කටයුතු කරන්න කටයුතු කරනවා. ඒ අනුව අර වේදනාව ආමිෂයක් බවට පත් වෙනවා. නම් අර උපේක්ෂිතක් තියෙන පුද්ගලයා තුළ වේදිත තත්ත්වයක් නැහැ, අවේදිත තත්ත්වයක් තියෙන්නේ. ඒ අනුව මේ රෝධ ගහන්නේ නැතිකොට නිරෝධ කියලා තේරුම්පත් වුණාම නිරෝධාන් පස්සේ විහෙරති සමුදයන් පජා. සමුදේ උපදීන්නේ නැහැ. අලුතින් සමුදේ විහෙරෙන්නේ නැහැ. ඒ අනුව සම්පූපති පටිනිසබ්බෝ කියන තත්ත්වයට ඒ සුද්ධලයන් හිට පිරිසිදු වෙනවා. ඒනිසා මේ වේදනාව තමයි සියලු පුද්ගලයෝ තේරුම් ගත යුත්තේ සියලු කෘතඥ පුද්ගලයෝ ආමිෂ වේදනාව සුවයි ප්‍රියයි මනාපයි දුකයි දුන්නස් සෝමනස් මේ ආදී වශයෙන් මන්ද නමුත් ආර්යයන් වහන්සේ මේ අදුක්කම අසුක හෝ ප්‍රිය හෝ අප්‍රිය හෝ ඉඳවීම හෝ සුවය හෝ සොම්නස් හෝ දුන්නස් හෝ කියන ඒවා ඇලි ගලි වටින් කරන්න සියල්ලම එකා සමාන උපේකා ඉවසල විසල දරාගෙන ඒක අටලෝ දහමටම නොහැරීම ගැටීම ගාව පටිතු කිරීම සංකාර උපේක්ෂා ඥානයයි එතන සංඥා වේදිත නිරෝධ සම්මාපත්‍ය කියන චත්තයට පත් වෙනට පුළුවන්කම තියෙනවා. සියලුම කුතඥා පුද්ගලයෝ සංඥාව නිසා මේ වේදනාවක් නිදලා ආමිෂයක් නිදලා ඒකෙන් සම්පූර්ණ කරගෙන සංසාර ගමනට බැහැ. නමුත් මේ සංඥා නිරෝධයක් කියන එක බුදුහාමුදුරුවෝ කවදක්වත් කොතනවත් විග්‍රහ කළා නැහැ. තියෙන්නේ වේදිත නිරෝධ සංඥාව නිසා උපදින වේදනාව දිගේ රෝධ නොගා ඒ වේදනාව නිරෝධ කරලා ඒ වේදනාව අවේදිත තත්ත්වයට පත් කර ගැනීමයි මේ සංඥා වේදිත නිරෝධී කරන්නේ. එනිසා සංඥාව තියෙනවා, ඇහැ තියෙනවා, රූපේ දකින්නවා, හැබැයි ඒ දිගේ රෝධ දාන්නේ නැහැ, රවුම් දාන්නේ නැහැ, චිත්ත විපාක ගන්නෑ, ඒ දිගේ සංචේතන අපවත් වෙන්නේ නැහැ, ඒ අනුව සංවේදී වෙන්නේ නැහැ. ඒ අනුව සංඥාව වේදිත නිරෝධයට පත් වෙන්න පුළුවන්. මේක මේ වචනවල නිවැරදි අර්ථය ධර්මයේ තේරුම් නොගැනීම නිසායි අද වන විට මේ සංඥා වේදිත නිරෝධය නිරාමිෂ සුවයක් බවට තේරුම් නොගන්නේ. ඒක නිසා මේ සුවයක් තියෙනවා නිවන් සුවේ නිරාමිෂයි. නමුත් පැවැත්ම තුළ තියෙන සුවය ආමිෂ සහිතයි. ඒ නිසා ඒක ආමිෂ උසුවයක් ලෝකෙ තියෙන. නමුත් නිවන් සුවේ ආමිෂ සුවයක් නෙමෙයි, ඒක නිරාමිෂ සුවයක්. ඒකේ බිඳවීමක් නැහැ, ඒකේ වෙනවීමක් නැහැ, අඩුවීමක් නැහැ, ඒකේ ගෙවි යාමක් නැහැ, ඒක නිවන. ඒකයි වෙනස.
ගරු ස්වාමීන් වහන්සේ කිටි ප්‍රශ්න දෙකක් මේ දෙවන ප්‍රශ්නයේ පිළිතුර ලැබුණා. දෙවන ප්‍රශ්නේ වශයෙන් තියෙන්නේ සංඥාව යන කුමක්දයි උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙන්න කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නේ කායගත සතිය වඩන අයුරු පැහැදිලි කර දෙන්න.
කායගත සතිය වඩන අයුරු නොයෙකුත් සූත්‍ර ධර්මවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. කායගත සති සූත්‍රයේ තියෙනවා යම් ආකාරයක. ඒ වගේම මහා සතර අධිපත්‍යන් සූත්‍රයේ කායගත සතිය වඩනා කියන තියෙනවා. ඒකේ කියනවා යම් සමානකම් සහ අසමානකම් දෙකම තියෙනවා. ආනපානසත් සූත්‍රයේ තියෙනවා, ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා, රාහුල වාද සූත්‍රයේ තියෙනවා. මේ සියලු සූත්‍රවල කායගත සතිය වඩනී වැඩිීමේදී පළවෙනිම අවශ්‍යතාවය තමයි පරිමුඛං සති උපට්ඨේප්පා සතෝ අසුසති සතෝ පස්සසති. පරිමුඛං කියුවේ මුඛ ආයත, දොරවල් ආයත. අර ඉන්ද්‍රිය ආයත, ඉන්ද්‍රිය සුත්තද්වාර වූ දොරවල් ආයත තියෙනවා. එනිසා ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ හය පිළිබඳව අපි ඒ හයට අරමුණ වන අරමුණු පිළිබඳව අපි දෙපැත්ත විමර්ශනය කරලා බැලිය යුතුයි. මේක භාවිතා කිරීම නිසා මේ හේතුව නිසා ලැබෙන ඵලය මොකද්ද, මේක භාවිතා නොකිරීම නිසා ලැබෙන නිගාශීම මොකක්ද. ඒ අනුව ආයගතා සති සූත්‍රයේ, ආනපාන සති සූත්‍රයේ, මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ, ගෞරවාද සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ ඇතුළු භාවනාවට අදාළ බුද්ධ දේශනාව කියන සියලුම සූත්‍රවල පළම කොටම තියෙන ආනපාන සති සමාධියේ ඊටාවට ඉදිරිගෙන ආයගත සතිය පූර්ණ වෙනවා කියන එක. ඒ වගේම ඕනම ඉරියව්වක ගැටෙනවා, හිතුවා, දැනෙනවා, නිසිනවා. ඕනම ඉරියව්වකදී අපිට ආනපාන සති සමාධිය වඩන්න පුළුවන්කම තියෙනවා. සක්මන් කරනකොට, සක්මන් අනුකරණය කරනකොට, ඈත කණට නාසයේ ඉවර ගායට මනට අරමුණු එනවා. ඒවා කෙලෙස් අරමුණ ප්‍රහාණය කරන්න ඕන. ඒ වෙනුවට නිත්‍යේශී අරමුණු ආන කරන්න ඕන. එකයි ආනපාන ගති සමාධි. ඒවාම සම්පජානකාරී යෝති කියන අපේ මේ කාර්යතා සතියේ තියෙන ඉතාමත් වැදගත් ඉවර සම්පජානකාරී යෝති. නකාරී යෝති. සම්ප්‍රජානනය වෙන ක්‍රියාවල් නකාරී නොකර ඒ විදි නිජා සීමිතලා සම්පජානකාරී යෝති පබ්බේ තියෙන ඒ නිසා මේක මේක අර භාවනා වලට ධනෙ දවස් තුනක් ඇතුළත පැහැදිලිව පිළිසිදු විග්‍රහ කළ යුතු දීර්ඝ විස්තරයක් තියෙනවා. මේ කායේ කාය අනුපස්සනාවීද ධම්මේසු ධම්ම අනුපස්සනාව කියනවා. මේ කායගත සතිය නිවනට උපකාර වෙන හැටි. ඒ නිසා මේක ආනාපාන භාවයෙන් පටන් අරගෙන අවසාන වෙනවා නුදුතය ආකාරයට ධම්මේසු ධම්ම අනුපස්සනාව. අනුපස්සනා කියන්නේ ඕන. අනුපස්සනා කියන නුගත් එන මොනාකට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාය අනුපස්සන. කායගත සිහිරන්නේ අනුපස්සනාව. අනුපස්සනා කියන්නේ අනු කියන්නේ අන්තිම වර්තමාන මොහොතේ තුල උපදින කෙලෙස්. අනුසය. ඒවා ඒ කෙලෙස් නූපදවා ප්‍රහාණය කරන. පජාති පහනාති පස්සේ. ඒ නිසා මේ අන්තිම උපදින්නට එන නූපන් අකුසල. නූපන් කෙලෙස් උපදීනට එන අවස්ථාවේදී දැනගෙන හඳුනාගෙන තෝරාගෙන ඒවා නොඋපදවාම ඒවන් ප්‍රහාණය කළ ඉවත් කිල්ල අස්කරලා නිදාසීම අනුපස්සනා කියන සතර අනුපස්සනාම එන දී. ඒක කරන්නට මේ ධර්මයේ යම් ආකාරයක යථාභූත ඥාන දර්ශනයෙන් බුද්ධ දේශනාව දේශනා කරපු විශේෂයෙන්ම මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු මේ අනුපස්සනා හතර තේරුම් ගත යුතුයි.
කරුණාකර ස්වාමීන් වහන්සේ අභිසම්පිතා යන වචනය විග්‍රහ කර දෙන්න.
අභිසම්පිතා පටි සම්පිතා තව වචන කියනවා අභිඥාන අභිධර්ම. අභි කියන්නේ ටිකක් ගැඹුරෙන් සාමාන්‍ය තත්වයට වඩා උසස් මට්ටමේ ගැඹුරු මට්ටමේ ඥාන්‍යක් පිළිබඳව දැනීමක් ලැබීම අභි. සංකීර්ණ රාගය ද්වේෂය මෝහ. බිදා කියන්නේ විදා කියන්නේ බෙදලා විචාර කරලා ඒකෙන් නිදි නිදහස් වෙන ක්‍රමය. ඒ නිසා අභි සම්විතා විදිත කියලා අභිසම්විතා විදිහක් තියෙනවා. එක කියන්නේ මේක උදාහරණිකව කියවා කියවන්නේ එකක් නෙමෙයි. මේ තියෙන ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු දෙයක්. එනිසා අභිඥාතං අභිඥේය කියන එක තේරුම් නොගත්තොත් මේ අභි තේරුම් නොගත්ත නිසා සංවිදා විග්‍රහ කරලා ඉවත් කරලා විභජනය කරලා විභජනයෙන් ඉවත් කළ යුතු කොටසක් තියෙනවා. එනිසා ඒක කරන්න බැරි වෙනවා. ඒක තමයි කියලා කියන්නට නාගි වාසයේ පජාති යටි කරෝටි අනභාවම් ගරමිච්චි කියන අර සම්භාසන සූත්‍රයේ විස්තර කළ තියෙනවා. සේවිතම් වාසයේ සම්භාසන සූත්‍රයේ විස්තර කළ තියෙනවා. එනිසා අභි සම් විචා කියන්නේ මේ රාගයේ ද්වේෂයේ මෝහය බෙද වෙලා වෙන් කරලා ඉවත් කරලා අස්තල අය කරන්න. මේ හිතේ උපදී රාගයේ ද්වේෂයේ මෝහය කියන දෙලෙස්ට.
කරතර ස්වාමීන් වහන්ස පරුෂා වාචා පිසුනා වාචා සම්ප්‍රප්‍රලාප යන්නේ ධර්ම අර්ථ කරුණාවෙන් පැහැදිලි කර දෙන්න.
මේක දැන් අපි යහපත් වචන හොඳ වචන පිරිසිදු වචන පැහැදිලි වචන නමුගේ හිත හිතවන්නේ නැති වචන තියෙනවා. ඒවට විරුද්ධ මුසාවාදා පුරුෂා පරුෂාවාදා විසුනාවාදා සම්පප්පලාපා මේ හතරින්ම කරන්නේ අපි තීන සුචරිතේ වචී සුචරිතේ කෙලසා වෙනින්. එමනා මේක අර මේ සේතබ්බා අසේතබ්බා සූත්‍රයේ ඉතාම පැහැදිලිව වචනෙන් වචනේ විග්‍රහ කරලා තියෙනවා. මේ මුසාවාදා පටිඝවාදා විසුනාවාදා සම්පක්ඛලාප කියන එක යම් ආකාරයකට තමන් වැරදි ආකාරයකට අත්වාදීව පරවාදී තමන්ගේ යහපත සඳහා තමන්ට වාසිය ප්‍රාභ්‍ය කරලා ගැනීම සඳහා වූ අනුන්ට ලැබෙන ලාභයේ වාසිය වැරදීම නිසා වූ තමන්ට මොකක් හරි දෙයක් අල්ලගන්න උපකාර කරන්න සිදු කරගන්න වූ අනුන්ගේ කඩා වඩා ගන්න වූ ඔය කරනවා නම් ඒවා වචනයෙන් කටයුතු කරනවා නම් අර බා අර කායකම් නෙමෙයි ඒවා අර වචිකම් හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒක කම්මාරාමතා බස්සාරාමතා කියන වචනයක් තියෙනවා. ඒ බස්සාරාමතා කියන එක ඔය කියන හතරම එකතු. ඒ නිසා බස්සාරාමතා කියන්නේ බසෙන් වචනයෙන් කරන දුෂ්චරිතයන් අයහපත් දේ අනුන් රැවටීම අනුන්ට වැරදි මකක් පෙන්වීම අනුන්ට වැරදි දෙයක් හරි කියලා කියීම හරි දෙයක් වැරදි කියීම මේ ආදී කොටස් ආවු කිස් වචන සංකප්පලාප ආදී සියලු දේ වචනයෙන් මිනිහෙකුට කරන්න පුළුවන් අනුන් උලා කරන්න අනුන් අතර මම කරන්න අනුන් වැරදි මම පිළිගන්න අනුන්ගේ යහ එකතු කරගන්න කඩාගන්න ව්‍යාපාරයක් කරන්න ඒ සියලුම දේ ඔය කියන බස්සාරාම් කාවට එමනම් මේ වකීල් විචාරකයට අයිති.
කරතර ස්වාමීන් වහන්සේ අනිච්ච දුක්ඛ අනාත්ම භාවනා කරන විට තමාගේම සිරුර ඉදිරියෙන් පෙනේ. මෙය පහදා දෙන්න. මේ අත්මිදීම කරන්නේ කෙසේද?
ඒකත් මේ වාංචික ධර්මය. තමන්ගේම සිරුර ඒක පේන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්මයි කියන වැරදි වචන තුන භාවිතා කරනකොට සමහර විට තමන්ගේම සිරුර තමන් ඉදිරියෙන් පෙනේ. මේ නිත්‍ය බව සුඛ බව ආත්ම බව අයි නොකර වෙන වෙන වංචික ධර්ම තමයි ඉතිේ උපදින නුව. නමුත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ යුත්තේ තමන් තුළ එක රාගයේ නිත්‍ය වුණාම එක ද්වේෂයේ නිත්‍ය වුණාම එක මෝහයේ නිත්‍ය වුණා. අසීමානේ නිත්‍ය වුණා. ඒ නිසා ඒකම මම ඒකෝ ආමත්මේ ඒකෝ මේ අත්තා කියන මේ තුනේදීම අර නිත්‍ය බව සුඛ බව ආත්ම බව තමා මම මගේ මට කියන මේ අදහස්. එනිසා මේ රාගයේ නිත්‍යයි ද්වේෂයේ නිත්‍යයි මෝහයේ නිත්‍යයි කියන තේරුම අරගෙන මේ නව නිත්‍ය කිරීම තමයි අනිත්‍ය අනුපස්සී විරති නිත්‍ය සංඥා පදහ. එනිසා මේ නිත්‍ය කියන වචනේ මාරු විවාදාවේ වචනය ඒක ප්‍රතිවිරුද්ධ වචනේ නව නිත්‍ය. නම් මාගදී භාගාවේ සංඥා නීති රීති වලට අනුව න නිත්‍ය කියන්නට අනිත්‍ය කියන්නේ. ඒ වගේම අත්ත කියන වචනේ විරුද්ධ වචනේ න අත්ත නම් න අත්ත කියන්නට ඇතන ආයන් කියන නිසා අනිත්‍ය අනත්ත කියන්නේ. අනත්ත අසාරත්තේන අනත්ත. අසාර බවන් අනාත්ම බව. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගත්තොත් නිත්‍ය දුක්ඛ ඉතින් අයින් කරන්න පුළුවන් අස්මානෙ ඉතින් අයින් කරන්න පුළුවන් ඒ අනුව නිවනට මඟ පෑදිනවා. නිබ්බිදා කියන தත්ත්වයට පත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිත්‍ය සුඛාර්ථය ඉතින් අයින් කිරීම. ඒ අනුව නිබ්බිදා නිබ්බිනියන් විරජ්ජති විරජ්ජන් විමුක්තති විමුක්ති ඥාන දර්ශනම් හෝති හීනා ජාති උසුදම් බ්‍රහ්මචර්යයන් කතන් කරණියන් නාපරන් ඉතත්තායාති ප්‍රඥානාති කියලා මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒ වගේ මහා රාහුවාදි සූත්‍රයේ ඒ වගේම අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව පිළිසිදු සතරාධිපට්ඨාන සූත්‍රයේ මේකම තියෙනවා. ඉතින් මේ නිසා බොහෝ සූත්‍රවල මේ කියන නිබ්බිදා උදාගාන නිරෝධා වඩිනිසද්දා වෙන වෙන වචන වලින් විග්‍රහ කරන තියෙන ආදායන් සිදු කාණට නැතුව නිත්‍ය සුඛාත් ඉවත් කරන්නේ නැතුව නිබ්බිදා වෙන්න පුළුවන් කමක් නැහැ. නිබ්බිනිදට කියන தත්ත්වයට පත් වෙන්නේ නැහැ. මේක තේරුම් ගත යුතු ධර්ම තමයි.
ගරු ස්වාමීන් වහන්සේ අෂ්ට ගරු ධර්ම යන මොනවාදයි පැහැදිලි කර දෙන්න.
අෂ්ට ගරු ධර්ම කියලා එක බුදුහාමුදුරුවෝ පැමිණුවා. මේ කාන්තාවන් සඳහා ශාසනයක් එමෙන්න මහණෙනියගේ වරමක් ඉල්ලුවාම බුදුහාමුදුරුවෝ එක මුල් කීපාරක් ප්‍රතික්ෂේප කළා. පසුව යන්නන් හේතු නිසා බුදුහාමුදුරුව භික්ෂුණී ශාසනයක් භික්ෂුණීට මහාන වෙන්නට මඟපල ලබන්නට උපකාර වන ආකාරයට මහාන නිවැරදි ශාසනයක් පිළිගන්නවා. එතෙන්දී බුදුහාමුදුරුව ගරුක ධර්ම අට පැනෙවුවා ඒ මහාන වෙන භික්ෂුණීන් සඳහා. ඒව තමයි අෂ්ට ගරුක ධර්ම හැටියට මම මේ වචන වලින් මෙයාට මුකිවා ඒවා යම් යම් ආකාරයක මේ භික්ඛු භික්ඛුනි ශාසන දෙක වෙනම මේ නිවන් මඟ නොකඩී පාත්වන්නට උපකාර වන වැදගත් කරුණු අටක් තමයි අෂ්ටගරුක ධර්ම හැටියට විග්‍රහ කරන්නේ.
අග්‍ර ශස්‍ය පූජාව යන්න පැහැදිලි කර මෙයින් ලැබෙන ආනිසංස මොනවාදයි පහදා දෙන්න.
ඒක මේ පස්සේ ආපු කතාවක්. අග්‍ර ශස්‍ය කියන්නේ අපි ගෝයන් කැපුවාම අලුත් ආහාර මංගල්‍ය කියන එක තමයි. දැන් තියෙනවනේ කෙනෙක් ගෝයන් කපනවා. සම්මුති. ඒ ගෝයන් කපුවාම තමන් ලබන ඒ ආශ්‍රයන්නේ අග්‍ර කොටස පළමු කොටස යම් ආකාරයක ඒ කාරණා මේ අර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළා එන්න දළදා වහන්සේට පූජා කළා ඒ නිසා ඒක අග්‍ර ශස්‍ය දානේ අලුතා මංගල්‍ය මේ වගේ නොයෙක් වචන පස්සේ කාලයක මේක උදාරු
මහත්කුල ප්‍රශ්නයක් නහොයි මෙලොව වසනා බොහෝ තිරිසන් සතුන් මැරී ගිය විට උන්ගේ මලකුණු කොතනකදීවත් දකින්නට නැත්තේ ඇයි? එහි ධර්මතාවයක් තිබේද?
අනිත් සත්තු කනවයි. මිනිසුන්ගේ මලකුණු කනවා. දැන් නවසීයතික බබ්බේ කියන්නේ කියලා කියන්නේ මොකක්ද? බල්ල කනවා, බිමුල කනවා, කබරෝවි කනවා, ඌර කනවා, මේ තාවරණික සත්තු කනවා. මිනිසුන්ගේ මලකුණු කනවා. සියලු මලකුණු කනවා. දැන් මලකුණුම කාල ජීවත් වෙන දැන් මරලා සතෙක් මරලා ගන්නවා කියන්නේ ඒක මලකුණක්. දැන් විනාඩි 5කට ඉඳලා අල්ලාම වෙනවනම් දැන් කරනවා මොකද? මලකුණ ගන්න. ඒකේ තමයි මලකුණ තමයි කාල ජීවත් වෙන්නේ මිනිස්සු. ඔව්. මස්කන් මිනිස්සු මාළු ගන්න මිනිස්සු මොනවාද මලකුණ කාල? ඒකේ කුකුල් මස්කන් වලින් ඒ මලකුණ තමයි ගන්න. වෙන මොකක්ද? මිනිස්සු මිනිසු ජීවත් වෙන්නේ මලකුණ කාල? සත්තු ජීවත් වෙන්නේ මලකුණ කාල? ඉඳ සත්තුන්ගේ මලකුණ මිනිසුත් කන සත්තුත් කන.
ගරුතර ස්වාමීන් වහන්ස අනුස්සතිය වැඩිම අසුභානුස්සතිය වැඩිම පිළිපුල් භාවනාවක් නොවේ නම් දෙතිස් කුණක භාවනාව කරන අයුරු පහදා දෙන්න.
දැන් මෙහෙම දෙතිස් කුණක කියන්නේ පොට්ටාස 32ක් හේසා ලෝමානකා දන්තා තතු ආදී වශයෙන් මේ ශරීරයේ හේස මට්ටමේ ඉඳන් පාද යන්ත්‍රය දක්වා යන කොටස් 32කට දෙකලා බුදුහාමුදුරුවෝ මේක උපමාවකුත් තරම් වෙනවා. ගෝණියක් දෙපැත්තෙන් කටලඬ මේකට ධාන්‍ය වර්ග 100ට 300ට මිනීරියට ඔහොම දානවා මේක තියෙන්නේ කොටස් 32ක්. මේක පටිකුලකයක්. මේක කියන්නේ පිළිකුල් භාවනාවක් නෙමෙයි පටිකුලක භාවනාවක්. මේ පටිකුලක භාවනාව අපි අනුගමනය කළ යුත්තේ අනුසති කළ යුත්තේ මේ ඝන සංඥාව, දුව සංඥාව, නිත්‍ය සුඛ අත්ත සංඥාව පුද්ගලයේ තුළ තියෙන තාක් කල් තමයි අර ප්‍රියදේට ඇලෙන්නේ. ප්‍රිය රූපයට ඇලෙන්නේ මේ තියෙන මේ පටිකුලක සංඥාව නැති නිසා. එනිසා මෙතන තියෙන්නේ අර ගෝණියකට ගන්න ඥාණයට වර්ග 32ක් වගේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරට අයිති කෙස් ලොම්නාර ඇනමිය පුතු ඇතින් ඉදුණු මේ ආදී වටේම කෙල මාස් මේ නාර මේ වගේ මේ කොටස් 32. මේ 32 පිළිබඳව අපි මෙනෙහි කරනකොට අර පටිකුලක මෙනෙහි කරනකොට මේ සත්වබුද්ධල සංඥාව හිතෙන් අයින්නේ. මේ සත්වබුද්ධල සංඥාව තියෙන නිසා තමයි අපි ප්‍රිය රූපේට ඇදෙන්නේ, අප්‍රිය රූපේට ගැටෙන්නේ. අපි තරහ යන්නේ තව බුද්ධලේ එක්කලා ඒ වගේම ප්‍රිය භාවයෙන් ඇලෙන්නේ, ආදරයෙන් ගැනීම, මේ සියලු දේ කරන්නේ ඔය ඝන සංඥාව හිතේ තියෙන නිසා. නමුත් මේ ඝන සංඥාව, දුව සංඥාව, සත්පුද්ගල සංඥාව සියල්ල හිතෙන් ඉවත් වෙනවා. මේ පටිකුලක සංඥාව මෙනෙහි කරගෙන අනුභවසන කිරීම. ඒ නිසා මේ පිළිකුල කිරීමක් මෙතන නැහැ. පටිකුල කියන්නේ පිළිකුල නෙමෙයි. පිළිකුල කරනවා කියන්නේ ද්වේෂය. අපි යමක් පිළිකුල කරනවා නම් ඒකෙහි අපි ද්වේෂයෙන් බලන්නේ. අපි වැරදි දිශේ මනලයි පිළිකුල කරන්නේ. ඒ නිසා මෙතන මේ පිළිකුල කියන පටිකුලක මානසිකාරයේ තියෙන පටිකුල සංඥාවට සිංහල භාෂාවේ කවුරු හරි කවදාහරි මොඩ විදිහේ පරිවර්තනය කරලා තිනවා පටිකුල කියනක පිළිකුලක්. ඒක රිජිස්ටර් වෙනවා. ඒක නිසා අද සියලු මිනිස්සු මේක පිළිකුල භාවනාවකට භාවනාවක් භාවනා කරන එක වැඩිදි මේක මේ පුද්ගලයේ සත්‍යයේ සත්පුද්ගල සංඥාව නිත්‍ය සුඛ අත්‍ය සංඥාව ඉතින් අයින් කරගන්නට ඝන සංඥාව ඉතින් අයින් කරලා අනිත්‍ය දුක්ඛානාත්ම මෙනෙහි කරන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ පටිකුලක සංඥාව මෙනෙහි කිරීමේ අනිත්‍යකිය වැඩි. ඉතින් ඒක නිසා මේක බුද්ධ දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකේ කිසිම වර්ධනයක් උදාහරණයක් උපමාවක් කියලා කියනවා. නමුත් අද වෙන විට පරිවර්තකය මේක මේ පිළිකුල් භාවනාවකදී බුදුහාමුදුරුවෝ කවදක්වත් කිසිදයක් පිළිකුල් කරන්න කිව්වේ නැහැ. ඒක ද්වේෂයෙන් කරන දෙයක්. ඒ නිසා ඇලීමේ විරුද්ධ ගැට පිළිකුල්. ඒක එහෙම බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක් නෙමෙයි. ඒක බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෙමෙයි පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව බුද්ධ දේශනාවේ කොහෙවත් කවදක්වත් අනුදැන වදාළු නිර්දේශ කරලා නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා පටිකුලක මනසකාරී ධාතු මනසකාරී කියන දෙක තමයි ආශීර්වාදික මනසකාරී. මේ ඝන සංඥාව දුව සංඥාව හිතෙන් අයින් කර නිත්‍ය සුඛාර්ථ ඉවත් කළ අනිත්‍ය සුඛාර්ථ මෙනෙහි කරන්න පුළුවන් විදිහ.
ගරු ස්වාමීන් වහන්සේ මරණානුස්සතිය වඩන ආකාරය පහදා දෙන්න. එහෙම දෙවි කොටස ශාරීරික වේදනා හටගත් විට අධික වේදනා අවස්ථාවන්හිදී භාවිතා කළ යුතු ධර්ම කොටාශයන් මොනවාද? ඉතා කාරණිකව පහදා දෙන්න.
දෙවිදිහක ප්‍රශ්න දෙකක්. දැන් මරණ මේක මරණ අනුස්සතිය නිසා මරණය මෙනෙහි කිරීමක් නෙමෙයි. මුදල තේරුම් ගන්න මුදල් කියන්නේ අනුස්සතිය. අපි නොමැරෙන මිනිසුන්ගේ වැඩ කරන්නේ නිත්‍ය සුඛය අත්තයි කියන අර වැරදි තීරණය හැම පුද්ගලයෙක් තුළම තියෙන නිසා. නොමැරෙන මිනිසුන්ගේ වැඩ කරන මිනිසුන් නිත්‍ය සුඛය අත්තයි. නමුත් මේ නිත්‍ය සුඛය අත්තේ පවත්වන කිසිම ගැබ් බෑ. යද නිත්‍යං තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා යද නත්තං හේතන්ම හේසෝවාමස්මි හේසෝවාමස්මි අත්තාච කියන බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිළිසිදුව දේශනා කළ කියනවා සත්‍යක වච්ච පුතු. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ නිත්‍ය සුඛ අත්ත අනිත්‍ය දුක්ඛ අනත්ත කියන මේක තමයි මරණාන්තය. මේක මරණ අනුසතිය නිසා මරණයමනෙහි කිරීමක් මරණයමෙහි කිරීමක් කියනපු තියෙන බුද්ධ දේශනා එනපු තියෙනවා. ඒක මරණයමනෙහි මැරෙන මිනිස්. නමුත් මේ බුද්ධ දේශනාවේ පැහැදිලිව පිළිසිදුව මරණ අනුසතිය හැටියට තියෙන අනිත්‍ය දුකාන්ත මෙනෙහි කළා නිත්‍ය දුකාර්ථ ඉවත් කිරීම. නිත්‍ය දුකාර්ථ ඉවත් කරාට පස්සේ නිපිදාගේ නිරතවත්වන අන්න මරණ අනුසතියත් බුද්ධ අනුසතියත් පූර්ණ වෙනවා. ඒක නිසා දැන් අර අනිත්‍යාවක සංඛාරා උපාද වයනම් නියෝගාත්තාවේ තියෙන මේකම අනිත්‍යාවක නිත්‍යයේ හැම දෙයක්ම කල්පනා කරනවා තීරණය කරනවා. ඒක නේ අර අඬන් නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්ත නිසා. ඉතින් ඒ නිසා මේකේ අනිත්‍යාවක සංඛාරා මේක අදාළ දෙයක්. ඒක නිසා මේක නිත්‍යසේ සුඛදේ අත්තසේ හැමදාම සදාකාලිකව පවතිනවා කියන තමයි නිත්‍ය සුඛ අත්ත මරණ අනිත්‍යය වෙන්නේ කියන තමයි අනිත්‍ය අනුපස්සී කියති නිත්‍ය ඥාන පදාති දුක්ඛ අනුපස්සී කියති ජීව ඥාන පදාති අනත් අනුපස්සී කියති අත්ත සංඥා පදාති ඒ අනුව නිබ්බිදාන පස්සී විහෙරති අභිනන්දී පදාති ක්‍රියාදාන පස්සේ විහෙරට ආගම් පදාති, නිරෝධාන පස්සේ විහෙරට නමුදියම් පදාති, සම්භූපලි පටිනිසග්ගි විහෙරති, කියනක පටිනිසග්ගි විහෙරති සම්භූපලි පදාති. මේක තමයි නිවනට උපකාර වන මරණානුසතිය, බුද්ධානුසතිය, අනුසතිය භාවනා දෙක.
ගරු ස්වාමීන් වහන්ස, අතීතයේ මම සිටියාද, වර්තමානයේ මම ඉන්නවාද, අනාගතයේදී මම ඉඳීවිද කියා කාලත්‍රය පිළිබඳව සැකමුසු අදහස් පහළ වන විට දෘෂ්ටි කීයකට අප හසු වී ඇද්ද? ඒවා
මොනවාද? මේක දැනගන්න ඕන නම් හරියටම දෘෂ්ටිය සබ්බාධු සංවර පරියාය සූත්‍රයේ දක්ෂණේ පහතරබා අනු දික්ටි ගතං දික්ටි ගාණං දික්ටි කාන්තාරං දික්ටි විසුකං දික්ටි සංයෝජනං කිය හය බුදුහාමුදුරු පැහැදිලිව විග්‍රහ කළ තියෙනවා. මේක දෙපැත්තකුත් විග්‍රහ කරලා තියෙනවා සබ්බාධු සූත්‍රයේ. ඕන කෙනෙකුට අවශ්‍ය නම් සබ්බාධු සූත්‍රයේ පළවෙනි ආශවා දර්ශනා පහතරබා කියන කොටස කියවගෙන ඉන්න අන්තිමටම තියෙන්නේ මේ කියන දික්ටි හය දික්ටි ච දික්ටි කියන කීනේ දික්ටි හයකට උද්දලු මේ අතීත වර්තමාන අනාගත තමන් ගැනම කල්පනා කිරීම නිසා දික්ටි ගත වෙනවා දික්ටි ගන්න වෙනවා. ඒ අනුව උද්දලයට සම්මා දික්ටියට පත් වෙන්න බෑ. ඒ දික්ටි ගන්න දික්ටි ගන්න දික්ටි ගන්න තරම් දික්ටි විසුකම් දික්ටි සංයෝජන කියපු කරන උද්දලයට ඒ අනුව වාස්තු උත්තේජවාද ආත්ම අනාත්ම දිස්තිවල උත්තරයක් වෙනවා කියනකත් ඔය සම්භාව කරන මොන පරියාය සූත්‍රයේ පැහැදිලිව පිළිසිදු විග්‍රහ කරනවා.
විසි ආකාර සක්කාය දිට්ඨිය මොනවාද කියලා පැහැදිලි කර දෙන්න.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකකටම හතර ගන්න. හතරවල පහ විශ්ය. රූපය මමයේ රූපේ මගේ රූපේතර මමේ කියන මගේ නළු රූපය මේ ආදී වශයෙන් වේදනාව මමේ වේදනාව මිනිහේ මමේ වේදනාව මගේ වේදනාවේතර මමේ නැත. ඒ වගේම සංඥා සංකාර විඥාන මේ පහම මම මගේ මට මට මගේ නළු නැත. මේ ආදී කොටස් ආවු ගැරවි මැනීම විෂි ආකාර සක්කාය දිට්ඨිය උද්දලේ තුල ඇති වෙනට හේතු වෙනවා කියලා බුදුහාමුදුරු පැහැදිලිව මේ දේශනා කරන කියනවා. මේක මේ අර බොහෝ සූත්‍රවල මේක තියෙනවා. දැකක සූත්‍රයේ මේක යාම ආකාරයෙන් පොඩි කැණකින් තියෙනවා. තව බොහෝ සූත්‍රවල මේක තියෙනවා.
දේශතක් මිත්‍යා දෘෂ්ටිය කෙටියෙන් අපහට අනුකම්පාවෙන් පහදලා දෙන්න.
දේශතක් මිත්‍යා දෘෂ්ටිය ඇතුළත බුදුහාමුදුරුවෝ වෙනස් විග්‍රහ කළේ බ්‍රහ්ම දැල බ්‍රහ්ම ජාලේ බ්‍රහ්මත්වයේ කරා එදා බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ බුදු වෙන කාලේ ඒ කාලේ සමාජයේ සියලු මිනිසුන් මේ අවිඥා ලැබුවේ ධ්‍යාන ලැබුවේ භාවනා කළේ නොයෙකුත් ආකාරයෙන් සිහි කරත්තේ සියලු වටේට යහපත්ත්වයේ කරේ මෙන්න මේ බ්‍රහ්මත්වයට පත් වෙන බ්‍රහ්මත්වයේ හිතුවයිදා නිවන කිය. ඒ නිසා ඒ බ්‍රහ්මත්වයට පත් වෙන්නට කරපු සියලු දේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශක මිත්‍යා දිට්ඨිය කියලා කියනවා. ඒ වගේම මේ අක්කන අසමයේ සූත්‍රයේ පැහැදිලිව කියනවා දීඝායුෂ්ක දේවනිකායන් අක්කන අසමයෝ කියලා. ඒ කියන්නේ අසමජාති උත්තරේ පාට පත් වෙනවා ওই දීඝායුෂ දේවනිකායන් ওই බ්‍රහ්මජාලයට පත් වූ උත්තරේ අසමජාති. ඒ නිසා අක්කන එනිසා නිවන් දකින්නට බෑ. නිවන් දකින්න සුදුසු කෙනක් නෙමෙයි ඔය දීර්ඝායුෂ බ්‍රහ්මජාලී ඔය කියන ඔය දිශකට මිත්‍යා දෘෂ්ටිකයන් ලාහනට බලාපොරොත්තු වෙන තැන. එනිසා එදා විතරක් නෙමෙයි අද මේ අපේ රටේ භාවනා මධ්‍යස්ථානවල සියලුම මිනිස්සු ධ්‍යාන ලබන අවිඥාන ලබන උත්සාහ කරන ඔය කියන බ්‍රහ්මජාලයට අහු වෙන තැන් වලට යන්න අසන්න තරයට යන්න නිසා මේ නිවනට සමා වෙන්න ඒ නිසා මේක වෙනස හොඳට තේරුම් ගන්න ඕන. වෙනස නම් මේ කෙලෙස් මුල් තුන තමන්ගේ හිතේ උපදින්න ක්‍රියාත්මක වෙන්නේ මේ කෙලෙස් මුල් තුන තමා විසින් සහ මුලින්ම සමුච්ඡේද වශයෙන් සමුග්‍රාහක වශයෙන් මුද්‍රා ගැනීමයි බුදුහාමුදුරුවෝ නිර්දේශ කළේ මේ තදංගම නිෂ්කම්මල වශයෙන් තාවකාලිකව කෙලෙස් යටපත් කළ ලබන අර බ්‍රහ්මත්වය නිවන නෙමෙයි කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහ කළා විස්තර කළා. ඒක නිසා අනාර්ය අරූපී ඥාන ලබන මිනිස්සු ඔය දෙසටත් මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට විචාර කරනවා. නමුත් අද අපි මිත්‍යා දෘෂ්ටිකයන් කියන්නේ මේ බුද්ධාගම ආරේක නොවන ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, කතෝලික ආගම, අර ආගම, මේ ආගම, ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයන්. මේ බුද්ධාගම විතරක් මිත්‍යා දෘෂ්ටික නෙවෙයි, ඒක සම්මතයි. නමුත් බෞද්ධයෝ විතර, අද බෞද්ධයෝ කියන ලේබල් බෞද්ධයෝ විතර මිත්‍යා දෘෂ්ටිකයේ ලෝක තවත් නැහැ කියන මම පැහැදිලිව නිවැරදිව කියනවා. බෞද්ධය තමයි ලොකුම මිත්‍යා දෘෂ්ටිකයෝ අද ඉන්නේ. මොකද ඔක්කොම මේ නිවන පිළිබඳ වැරදි අදහසක් තියෙනවා. වැඩි අදාළක් උගන්නේ. එයා නිවන වැඩි කියන බෞද්ධයට නම් අනිත් මිනිසුන්ට වඩා වහගන්නේ වැරදි කරන්නේ බෞද්ධය.
ගාතර ස්වාමීන් වහන්සේ අත්ත කිල මතානු යෝගෝ කාම සුඛල්ලි කාමු යෝගෝ මේ අන්ත දෙක වර්තමාන මොහොතට ගලපන්නේ කෙසේ?
මේ දෙකම අනුයෝග දෙක. දෙකම අනුයෝග. අනුයෝග කියන්නේ මේ පැවැත්ම දිගින් දිගටම දිගින් දිගටම වර්තමාන මොහොතේ හදාගෙන සකස් කරගෙන ඉදිරියට වාර්තන යනවා. ඒකට කියනවා අනුයෝග. අනු කියන්නේ අලුතෙන් සකස් කිරීම කියන. අනු පස්නා කියන්නේ අලුතෙන් හදන්නේ ප්‍රහාණය කළ අස්තල එකෙන් ඉඳහස් කියන. එනිසා ඒ අලුතෙන් වර්තමාන මොහොත තුළ කාමු සුඛයි කාන්තු. ඒ කියන්නේ කාමසප විඳලා මේ පැවැත්ම දිගින් දිගටම වාර්තන යනකොට ඔය කාය අනුකී කරන කම්මාරාමික, වචාරාමික, විචාරාමික, සම්මිතාරාමික මේ ආදී කොටස් ආවු කටයුතු කරලා කාය රමණය කරන්නට කටයුතු කරනවා නම් මේ පුද්ගලයා කාම සුඛාලි කාණු යෝගයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ වගේම මේ කය දවලා තවලා මේ කයට දුක් දීලා යම් ආකාරයක අර බුදුහාමුදුරුවෝ හේවත් සූත්‍රයේ කිව්ව ආකාරයක කොට්ටපාද සූත්‍රයේ මේ ටිකක් තියෙනවා. හේවත් සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ කයට දුක් දීලා තවලා තමයි ඒ කාලේ ඔය සියලුම අර අවුරුදු 6ක් තුළ බොරුවස්මා දුෂ්කරත්වයක්. ඒක අත්ත කිල මත මතානු යෝග. තමන්ම තමන් කායටම දුක් දීලා අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් මේ කොච්චර මේ කය තවා දවා නොක කන් නොදී දුතාම රැකඩ් ගියතොත් බඩේ අර දැන් ඇල්ලුවාම පිටකොන්ද තියෙන පිටකොන්ද ඇඟිලියෙන් අල්ලන්න පුළුවන් ඒ තරමට මේක පොතු ගැහිලා තිබුණාලු බෝසත්තුමා. බෝසත්තුමා මේ කියන්නේ මේ කේවදී සූත්‍රේ තේක අර අත්ත කිලමක අනුයෝගය. මේක අනුයෝගය. අනිතෙන් දිගින් දිගටම දිගින් දිගටම වැරදි ප්‍රතිපදාවක මෙහෙවලා මේ කය තවා දවා කයට දුක්දි අර නිවන් දකින්නට බලාපොරොත්තු වෙන යෝගයේ අත්ත කිලමක අනුයෝගය. තවත් අත්ත කිලමක අනුයෝග තව බොහෝ දුරට එදා ඔය මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික ප්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. සමහර බමුණු එකාදික උපනිෂද් ගන්න මේ බමුණු මේ පව් ගෝතන්න තොටුපළවල් අටකින් දවසකට නෑ ගඟේ දවසකට හත්වැයක් අටසරයන් නාල බාහිර තුන් ගෝතන්න එකක් නම් ආකාරයක අත්ත කිලමක නියෝගයක්. ඒ වගේම දැන් අද සමහරු ඔය දිතාව රකින්න කියලා නොයෙකුත් අය ඔය නොයෙකුත් ආරණ්‍ය සේනාසන වලව අපිම තවත් නොයෙකුත් තැන්වල මේ අන්තවාදී සීලම් පරාමචයෙන් එහෙම නෙවෙනම් අත්තිමතාන යෝගේ දුතාංග වැරදි දුතාංග රකින්න. දුතාංගයේ දේශනා කරන දුතාංග වල ඉවන් උපකාර වංසා නිවනට බාධා වන දුතාංග දෙකක්ම තියෙනවා. ඒ නිසා ඒක විපාපටිපදා ධඤ්ඤාපටිපදා කියලා විග්‍රහ කරලා තියෙනවා. එනිසා මේක හොඳට තේරුම් අරගෙන ඕන මේ අත්තිමත අනුයෝගයක් කාමසුඛල්කා අනුයෝගයක් නෙවෙයි. ඒ අනුයෝග දෙකම නිවනට ගැලපෙන්නේ නැහැ. ඒ අනුයෝග දෙකෙන් මුන්දි අන්ත දෙකෙන් මුන්දි නිදාසි ලබන මජ්ජි මා පරිපදා භගවතු වෙන අභ්‍යාම් දුතා කියලා විස්තර.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශ්වාසා පරමාඥාති යන මාතේ ධර්මාර්ථය පැහැදිලි කර දෙන්නේ.
විශ්වාස කියන්නේ තමාගේ ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය හැකියාව තමන් තුළින් තමන් පිළිසිදුව තේරුම් ගන්න ඕනේ. එයන්ු තමන්ගේ කාව තියෙන තමන්ට සකස් කරගත්තු හැකි ශක්තිය තමා විසින් සකස් කර ගැනීම තමා විශ්වාස ප්‍රමාණය. දැන් අනිත් මිනිස්සු බාහිර බලවේගවලට යටි ඉල්ලන බාහිර බලවේගකදී විශ්වාසය ඇති. ඒක සම්පූර්ණ නිවනට බාධා. ඒ නිසා මේ නිවනට උපකාර වන සියලුම ශක්ති තමා තුළයි ක්‍රියාත්මක වෙන්නේ, පිහිටන්නේ, උපදවා ගත යුත්තේ, නිර්මාණය කරගත යුත්තේ. අනුන්ගෙන් නිවනක් ඉල්ලලා ලබා ගන්න බෑ. යාඥා කරලා වැඳලා ප්‍රාර්ථනා කරලා ඉල්ලලා උදලා පූජා පවත්වලා නිවන ලබා ගන්න පුළුවන් කමක් නැහැ. කාටවත් බාහිර බලවේගයකට තමන්ට නිවන ලබා දෙන්න බෑ. මේ තමන්ගේම බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තමන්ම එකතු කරලා ගොඩගහගත්ත අර කෙලෙස් කන්දරාව තේරුම් අරගෙන කෙලෙස් කන්දරාව තමන් නිදාගෙන ඉවත් කරන්න අස්කරන්න අයින් කරන්න කිරීමයි මේ විශ්වාස කර්ම ඥාතිකේ වර්මාණික හතරම අර මේ ඔය ගාථාවේ කියන මේ පේජ හතරම කියන්නේ මේ නිවනට උපකාර වන දේ නිසා මේ නිකන් මේ අනික් කතාවල් ඒක පද කර්ම ආර්ථය. ඒ මාත්‍යයක් තමයි අද කියන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතිපි සෝ භගවා අරහං ගාථාවේ තේරුම පැහැදිලි කර දෙන්න.
ඉතිපි සෝ සෝඛයන්නේ එයන් වූ උත්තම උත්තමයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ මේ ගුණ තියෙනවා කියන එකයි. ඉතිපි අපිට මේ ඉදිරියට විග්‍රහ කරන මෙවන් වූ ගුණ ඒ උත්තමයන් වහන්සේ තුළ, ඒ ධර්මයන් තාමන් වහන්සේ තුළ, ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ, ඒ ගෞතම ශ්‍රමණයන් වහන්සේ තුළ තිබුණා කියන එකයි. ඒවා බුදු ගුණ. ඒවා බුදු ගුණ. ඒවා අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒවා තමන් තුළ එකක් හෝ පාර්ථ ගන්න වැඩි කිරීමෙන් අපිට ඒ බුද්ධි ශක්තියට අංගට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතිපි සෝ කිව්වේ සෝ කියන වචනේ විග්‍රහ කළේ ඒ උත්තමයන් වහන්සේ තුළ මේ ගුණෙන් ඒ උත්තමයන් වහන්සේ සමන්විත වුණා කියන එකයි, සමන්වාගත වුණා කියන එකයි මේක විග්‍රහ කරන්න තියෙනවා.
කරතර ස්වාමීන් වහන්ස භව හා ඥාති ඇතිවන හැටි සහ නැති කර ගන්නා ආකාරය පැහැදිලි කර දෙන්න.
භව කියන්නේ බීජ. භව කියන්නේ මේ හේතුව දිශා හේතුන් පටිච්ච සම්භූතං. සම්භූතං කියන්නේ භව. සම්බන්ධතාවයක් උපදින්නට හේතුවක් තියෙනවා, ඒක භව. භවත්‍ය ඥාති බීජයක් තියෙනවා නම්, කර්ම බීජයක් තියෙනවා නම්, ඒ කර්ම බීජ උත්පත්තියක් ලැබෙනවා. ඒ කෙලෙස් පොදිය කර්ම බීජ උත්පත්තියක් ලැබුණාම ජාති උත්පත්තිය තියෙනවා. ඉතින් ඒක නිසා භව නිරෝධෝ ජාති නිරෝධෝ. බුද්ධ දේශනාවේ හැම තැනකම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ භව නිරෝධෝ ජාති නිරෝධෝ. පටිච්චසමුප්පාද විග්‍රහය කියන්නේ අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ. විඥාන සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලආයතන නිරෝධෝ භව නිරෝධෝ, පස්සු නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ, භව නිරෝධෝ ජාති නිරෝධෝ. භව නිරෝධෝ ජාති නිරෝධෝ කියන්නේ ඒ නිසා මේ ජාති නැති කරන්න බෑ, භව නැති කරන්න. ඒක කරන්න තමයි කිව්වේ කීනම් පුරාණ නවන්න සම්බව විරත්තිකේ ආදිගේ වාදී තේකින්දී ජා අවිනිරිකන්දු නිපන් ජීරායතයම් පිපෝකි. එනිසා භව උදුරා ගැනීමට රාග භව, ද්වේෂ භව, මෝහ භව නැති කිරීම භව නිරෝධය. එයනු භව කියන්නේ අර රාග භව, ද්වේෂ භව, මෝහ භව තමයි පුනම් භව. බුදුහාමුදුරුව මේ භව නිරෝධ කළාම අයමන්තිමා ජාති නත්ති දානි පුනක් බව පුනපුනා ගිහිලන බව සහමුලින්ම නැවැත්තුවා. ඒ අනුව අයමන්තිමා ජාති මෙයාගේ අන්තිම ජාතියයි හැබැයි භව නිරෝධය කියන්නේ නිවන. ඒ නිසා භව ක්‍රය කරන්නට අපකප වේලා ගැනීම කරන පුද්ගලයන්ට වික්ඛුද. භව ක්‍රය වික්ඛු. ඊගෙනලා වික්ඛු කියන්නේ උපාසක උපාසිකා මහානෙහින සිවණක් පිළිසම වික්ඛු භව ක්‍රය කරන්නට භව ක්‍රය කිරීම යාතුකේ කිරීමයි භව නිරෝධු යාති නිරෝධ මේක තමයි. ඒ නිසා භව කියන්නේ කිසිසේත්ම යාති නෙවෙයි. මේ භව යාති දෙක පච්චම් පරිජය පැහැදිලිව කියනවා බුද්ධ ජාති බුද්ධ භව දෙක. ඒ වගේම සම්භව ජාති දෙක. අඥාන නිවච්චම් පරිදී සම්භව භවච්ච ජාති තන් උපලන් පච්ච භව. නම් කුසල නිවච්චම් පරිදී පසාදු අදිමොක්කෝ බුද්ධ ජාති බුද්ධ භව බුද්ධ ජාති. එවම මේකේ සම් ධම්මාන සම්මුතිය පොදි. මේක හොඳට තේරුම් ගන්න ඕන. භව කියන්නේ බීජ, කර්ම බීජ, උත්පත්ති බීජ, විඥාන බීජ තුනටම භව කියුවා. ජාති කිව්වේ ඒ එක බීජයක් අනුකම් පැලකර ගන්නකොට උත්පජ්ජති කිව්වා. මේක පැහැදිලිව තව වටිනා උපාදී විදිහට බොහෝ දුරට මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. භව පත්‍ය ජාති, ජාති පත්‍ය ධර්මන්ට තෝ පරිදී දුක් දුමනට. මේක නිසා මේක වැරදිව තේරුම් ගන්න ඕන. භව කියන්නේ ජාති උපජ්ජති නෙමෙයි. භව කියන්නේ බීජ. ඒ බීජ තියෙන තාක්කල් බීජ හදන තාක්කල් මේ ජාති උපදී. ඒක නිසා තේකින බීජ අමිරුල්ලිච්ඡන් දෝ නිබ්බන්ති දීලා යතාම් කීක. උදාහරණ උපමාවක් කළා. දැන් අර තෙල් නැති කිරයක් නැති පාන දැල්ලක් ඇවිදින්නට විදිහක් නැහැ. ගින්න ගන්නට විදිහක් නැහැ. ඒ නිසා අපි භව තමයි අර තෙල්. භව තෙල් නැත්නම් ඒ දැල් එකිනෙම නිරන්තරව අනුගිනාගෙන විනාශය. ඒක තමයි මේ භව ජාති දෙක දෙකක් භව ආස්ථා දෙකක් භව කියවල දෙකක් භව තේරුම් ගත යුතු මේ නිවනට උපකාර වෙන්නේ භව නිරෝධ. භව බුද්ධ කිවි. භව උදුරා ගැනීම නිවන වෙන මොකක්ද කියන්නේ ඒකයි බුද්ධ කිවි.
පුණ්‍ය කර්ම සහ පාප කර්ම යන දෙකම සසර දිගින් දිගටම ගෙන යාමට උපකාර වන බව පැවසේ. එසේ නම් අප දාන සීල භාවනාවල යෙදී රැස් කර ගන්නා පුණ්‍ය සම්භාරයන් ඒ අවස්ථාවේදීම අනුමෝදන් කළ යුතුද?
ඔව්, දැන් මෙහෙමයි. මෙතනදී පැහැදිලිව බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා පුණ්‍ය අභිසංකාර කියලා වචනයක්. අපුඤ්ඤ අභිසංකාර කියලා කියන්නේ අනිත්‍ය අභිසංකාර. මේ සංකාර නෙමෙයි නියත වශයෙන්ම ඵල විපාක දෙන දේ අභිසංකාර. එනිසා පින්කම කරලා ඒ පින්කමෙන් යම් කිසි කෙනෙක් යම් දෙයක් ප්‍රතිලාභ හැටියට ආපහු ඉල්ලනවා නම් යදිනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒ කරගත්ත පින්කම නිසා තමන්ට දෙවි මිනිස්සුන්ට කෙලවර අර රාජසප්ප සිතුසප්ප දෙවිසප්ප බ්‍රහ්මසප්ප ලබලා අවසාන නිවන් දකින්නට යම් කෙනෙක් යදිනවනම් ඉදෙනවනම් ප්‍රාර්ථනා කරනවනම් ඒක පුණ්‍යාභි සංකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා සුගතිවල ඒ පුද්ගලයා අතරමං වෙනවා. ඒ වගේමයි මේ සියලු පාප කර්ම වලින් අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර වලින් පුද්ගලව අතරමං වෙනවා. පුඤ්ඤාභි සංකාර වලින් කාමලෝකවල අතරමං වෙනවා. අපුඤ්ඤාභි සංකාර වලින් සතර අපාය අතරමං වෙනවා. අනිඤ්ඤාභි සංකාර වලින් අරූපී තලාතේ අතරමං වෙනවා. ඒ කොහේවත් නිවන නැහැ. හැබැයි නිවනට නම් අපි පුණ්‍ය පාප පරිණාසු කියන එක තේරුම් අරගෙන පින්කම් කරන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කවදක්වත් කොහේවත් කොතනකවත් බුදුහාමුදුරුවෝ දිරණ පින්කම් කරන්න එපයි කියලා. පින්කම් කළ යුතු මේක සුමනා සූත්‍රය, නන්දා සූත්‍රය දෙකේම පැහැදිලිව විග්‍රහ කළා. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේ කිව්වා පැහැදිලි කළා පින්කම කරලා චාරෝ පටිනිෂබ්බ මුක්ති අනාලය අශේෂ විරාග නිරෝධය. එනිසා පින්කම කරන හැම අවස්ථාවකම ඒ පින්කමින් අපි උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තිය ඉන්ද්‍රිය පවරලා පින්වන් මොදාම් කළ කුසලයක් බවට පත් කරගන්න දැනුමක් දැක්මක් ධර්මඥානයක් තියෙන්න ඕන බෞද්ධයෙක් ඇති. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දේ බුද්ධාගමේ නැති වෙලා තියෙනවා. අද බුද්ධාගමේ කරන්නේ කරන හැම පින්කමකින්ම තමන්ටම අර මේ පොලියට සල්ලි දීලා පොලියට ලබා ගන්නවා වගේ ඉගන්නේකට රුපියල් 10ක් විනාඩ දෙන්නේ තමන්ට ලක්ෂයක් ආපහු බලාපොරොත්තු වෙන. බෝධි පූජාවක් පවත්වන්නේ දානයක් දෙන්නේ සීල් ගන්නෙ තව නොයෙකුත් අලුත් ප්‍රතිලාභ බලාපොරොත්තු ඉටුවන ආකාරය. ඒ සියලු දේ මේ සසර දිකර අර විශාකාව ඇහුවා බුදුහාමුදුරුවෝ උත්තරේ පත් වුණාම විශාකාවගේ පිරිසක් හිටිය 500ක් විතර මේ 500ෙම සීල් ගත්තා. ඕය දැක්කෝ. ගිහිල්ලා සමීක්ෂණයක් කළා ඔය තරුණ වයසක කසාදු බැඳලා නැති දරුවෝ නැති ළමයෝ ඉන්න වයසක නොයෙකුත් වයසවල අය මේ විශාකාවගේ පිරිස හිටිය. ඒ අයගෙන් ඇහුවා මොකද සීල් ගත්තේ? සමහර කිව්වා හොඳ ස්වාමීන් වහන්සේ හොඳ දරුවෙක් ලැබෙන්න දැන් ජීවිතේ ඉවරයි ඉඳාවට හොඳ කෙනෙක් ඉපදෙන්න මේ පුරුෂයාගෙන් වේ කරදරින් වේදෙන්න සිද්ධ ගත්තා. මේ වගේ ලෞකික හේතු සියලු දෙනා ඒ සියලු දේ ඒ පුද්ගලයේ සීල අරගෙන තියෙන්නේ මේ ලෞකික හේතු නිසා. ඒ නිසා කිසි තැනක නිවනක් නැහැ. එතන බලාපොරොත්තුවක් ප්‍රතිලාභයක් අපේක්ෂාවක් ප්‍රාර්ථනාවක් පමණයි. ඒ සියලු සංවිධි එතන නිවනට උපකාර වන කිසිදු සීලයක් ඇත්තේ නැහැ. අද අපි සමීක්ෂණයක් කරොත් ඔය අද පන්සල් වල පොය දාන සීල ගන්න ඔය පිළිතුරම තමයි අද කරන්නේ. ඔය කාගාවත් මේ සංවර සීලයක් චේතනා සීලයක් ප්‍රාණ සීලයක් වර්මණී අනුකම් සීලයක් කියන පංච සීලයක් ප්‍රතිපදාවක් පිළිවෙතක් ඇත්තේ නැහැ. නිසා සීල ගත යුත්තේ කායන සම්මුරු වාචා සම්මුරු මනසා සම්මුරු කියන විවිධ සිතත්තේ පූර්ණ කරගන්න සාමරත්වය පූර්ණ කරගන්න නිසා මේ ලෞකික භෞතික ඉදිරියට බලාපොරොත්තු ප්‍රාර්ථනා ලබා ගන්න මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්.
ගරුතර ස්වාමීන් වහන්සේ අතීතයේ එක්වස් කරගන්නා ලද චිත්තජ ශක්තිය හඳුනාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න.
එවකින් තමන්ට අතීතයේ දැනපත් කරගන්න අතීතය කියන්නේ මේ මොහොතේ විනාඩි 5ක් ඉස්සෙල්ලා අතීතේ තමන්ට ආත්ම භාග 10ක් දරක් අනුගත විසදා අතීතේ. ඒවා යම් ආකාරයක තමා තුළ මනෝ සමාචාරයන් හැටියට ආවහු එනවා. ඒ කියන්නේ කාමීතර විචාර, ව්‍යාපාරීතර විචාර, විචාරීතර විචාර හැටියට තමාටම අලුතෙන් අර තමන්ගේ හිතේ මතුවේ. මේවා මතුවෙන මොහොතේම මේවා වැරදි මං තේරුම් අරගෙන ඒ වැරද්ද ඉවත් කරන්න කාමීතර විචාර නම් නිකම් සංචාර සංචාර එමන අර අවිජ්ජා සංකාරණ අර විජ්ජා ව්‍යාපාරණ අව්‍යාපාර විහිංසාන අවිහිංසා කියන ආනපාන සති සමාධි පිටන්නට ඕන දෙපැත්ත දෙකාවේ තේරුම් අරගෙන අර වැරදිගේ අයින් කරන්න හරිගේ යහපත්ේ අනුගමනය කරන්න අනුතිවර්තන අට්ඨේන කියන අර්ථයෙන් භාවනා කළ යුතුයි. මේ මෙනෙහි කළ යුතුයි. ඒ අනුව තමන්ගේ හිතේ කෙලෙස් නැති වෙනවා. අර අතීතයේ සියලුම අර කිරුදේ නැති වෙලා වර්තමාන මොහොත තුළ පිරිසිදු යහපත් සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව නිවනට උපකාර වෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයේ උදය වැය බලනවා යන්නේ අදහස් කරන්නේ කුමක්ද?
උද්‍යාමයන් කියලා කියනවා. උදය වැය කියන්නේ උදය කියන්නේ සමුදය, වැය කියන්නේ සමුදය වැය. සමුදය වෙනවා කියන්නේ සම්බන්ධයක් අලුතෙන් උපත ලබන. දැන් අපි ඇහෙන රූපයක් දැක්ක ගමන් ඒ රූපයට අපි තණ්හා මුත් ප්‍රිය බවට ඇලිම එතන හාමුත් තැනක ඒ රූපේ සම්මානු සම්දේ සම්බන්ධතාවයක් අලුතෙන් උපදින. ඒ සම්දේ ඌදේ දිගටම නිච්චලේ සුබදේ ආචරේ කණුදියේ පාත්තන්න බෑ නවත්තන්න බෑ. විශේෂයෙන් මනාපුදේ පවතින නවතින ඒක උපදින මොහොතේ ඉනම් වැය වෙලා යන ඒක වැය. එනිසා සමුදය වය බැලීම උදය වය බැලීම තමයි මේක තේරුම් ගත්තාම සමුදය ධම්මා වය ධම්මා කියන උදයව ඥානෙ තමයි ලැබෙන. එනිසා රූප නිසා උදයයි වේදනා නිසා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයේ පිළිබඳවම සමුදය වය ධම්මා තේරුම් ගන්න ඕනේ.
කරතර ස්වාමීන් වහන්සේ ධර්මානුකූල කර්ම පිළිබඳව ගැටළු මේ මොහොතේ අවසන් වෙනවා. ඊළඟ පෞද්ගලිකව වෙන ගැටළු තමයි මෙතන සිට ලැබිලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මොක්කම පිහිටි ශ්‍රී පතුල අදට තියෙනවාද අපට බලන්න යන හැකියාව ඇතිද?
තියෙනවා. අදටත් තියෙනවා. අදට මොක්කම කියන තැන කල්පිටියේ මූදු කෙරවලේ නාමදාන්තා කන්දක් තියෙනවා. ඒක තියෙන අලුපු ගල්කඩාවක් කොටසක් කඩලා එතන ඔය මොක්කම ශ්‍රීපතුල අදත් ඒ නාමදාන්තා කන්දක තුල පිහිටලා තියෙනවා. මේ පුත්තලේ කල්පිටියේ කෙරවලේ මොක්කම කියන.
ගරු ස්වාමීන් වහන්සේ ඉසින් බැස්ස ගල ධර්මදේශනාවේදීද භාවනා වැඩසටහන් වලදීද සතර සතිපට්ඨාන දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ස්ථානය හිම්මාතගම අරණායක අතර රාම්දිරිගම බව ඔබ වහන්සේ දේශනා කරන ලදී. මම මෙම ප්‍රදේශයේ අය නිසා අපට මෙම ස්ථානයේ සොයා දැනගැනීම සඳහා වැඩි විස්තරය පැහැදිලි කර දෙන ලෙස ඉතා කරුණාවෙන්.
සබ්බේ සංඛාරා අනිත්‍යයි. ඒ සියලුද වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා අන්‍යභාවයට පත් වෙලා ඒ මිනිසුත් නෑ දැන් ඒ තැන වෙනස් වෙලා මිනිසු ගොවි කෑම් කරලා කුමුරු අකුරලා ආරව කරලා මේවා කරලා ගල් කඩලා කෑ කපලා ඔක්කොම වෙනස් වෙලා ඉතින් දැන් මොනවාද ඕවා වෙලා ඕවා වෙන්නේ නෙමෙයි ඕනේ මේ කියපු දේ ඒ ධර්මයේ තේරුම් ගත්තා නම් ධම්මානුගමන පටිපදාවේ ඉන්න නම් ඔය නතරක් බටානේ අද පාට ඔය තැම් බල බල යන්න ඕනේ කමක් නෑ.
ගරු ස්වාමීන් වහන්සේ මේ කාලයේ පාසල් දරුවන් බොහෝ සෙයින් විනය විරෝධී වැඩවලට යොමු වී තිබේ. ඔවුන් ඒවායින් මුදවා ගැනීමේදී ගුරුවරු සිසුන්ට ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද දඬුවම් දෙන අතර ගුරුවරුන් රළු පරුෂ වචනද භාවිතා කරයි. ඒ දරුවන් වරදින් බේරා ගැනීමටයි. දහම් මග යන ගුරුවරයෙකුට මෙලෙස දරුවන්ට සැලකීම සුදුසුද? නැතිනම් උපදෙස් පිළි නොපදින සිසුන්ට අනුගමනය කළ යුතු පියවර කුමක්ද?
මේකට කියන්න තියෙන එකම දේ හේතුන් පටිච්ච සම්භූතං හේතුමංගා නිරුක්තය. දැන් දරුවන්ට අද දෙමව්පිය ගුරුවරු සියලු දෙනා කරන්න තරඟයකට දරුවන්ව යොමු කිරීම ඉදිරිපත් කිරීම. හේතුඵල ධර්මයේ කියා දෙන්නේම නැහැ. හේතුඵල ධර්මයේ කියා දෙනවා නම් ඕනම ධර්මයක යුතුකම් වගකීම් ඉටු කරන්න කැමතියි. දැන් ගුරුවරු යුතුකම් වගකීම් ඉටු කරන්න එනිසා දරුවන් කියන කියා දෙන්නේ යුතුකම් වගකීම් නෙමෙයි. අද තියෙන්නේ අයිතිවාසිකම් බලාපොරොත්තු පමණ. ඒ නිසා සියලු දරුවෝ තරඟයකට යොමු කිරීම කියන එක නිසා සියලු දරුවෝ හොරකම් කරලා පළවෙනි වෙන්නේ නැහැ බලන්න. අම්මා කියන්නේ කොයි විදිහෙන් වහන්නේ ඔබ පළවෙනි වෙන්නේ. නැතුව මනුෂ්‍ය දුන්නලාම යුතුකම් වගකීම් පැත්තකට ගියා ඔහෙ ගියා. ඒ නිසා වෙන්නේ මොකද? අම්මලා දාවත්ලා යුතුකම් වගකීම් ඉටු කරන්නේ දරුවෝ යුතුකම් වගකීම් ඉටු ඉගෙන ගන්නේ නැහැ. අයිතිවාසිකම් බලාපොරොත්තු පස්සේ විතරක් දරුවෝ යනවා ගුරුවරු එනවා. ඒ අනුව මෙතන ගැටුමක් දිගින් දිගටම දිගින් දිගටම ඇති. මේකට නම් මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ හේතුඵල ධර්මය නිවැරදිව දරුවන්ට කුඩා කාලේ ඉඳන් කියලා පැහැදිලි කරලා මනුෂ්‍ය ගුණධර්ම උතුරු මිනිස්සුන නම් අලමාරිය ඥාන දර්ශන විශේෂෝ කියන මේ උතුම් ගුණධර්ම මිනිස්සුන් තුළ දරුවන් තුළ පොඩි කාලේ ඇති කරන්න ඕනේ. ඒ මිනිමට අද දරන්නේ බුදාගම පන්තියේදී අනික විෂයන්හිදී දහම් පාදවල කුඩා සාමාන්‍ය ආමතුලන්ට පිළිවෙන් වල මේ යුතුකම් වගේ නෙමෙයි කියා දෙන්නේ හේතුඵල ධර්ම නෙමෙයි කියා දෙන්නේ ඒ වෙනුවට වැඩක් නැති අද්භූත අභව්‍ය ආශ්චර්යන බුද්ධ චරිතය උගන්වන්නේ බ්‍රේන් වොෂ් කර අපායකදී බය කරන ඒකම බය බීතිය ග්‍රාන්තේ දරුවුට ඇති කරන කොහොම හරි විභාග පාගලා ඉදිරින් නැහැ කියන්නේ මොන හොර කම කරලා හරි නමුත් ඒක වල ධර්මයේ ගැනීම කිසි තැනක නැහැ ඒ අනුව දරුවෝ සියලු දෙනා මුළු සමාජයේම මේ සියලු දෙනා දරුවෝලා ඔය ලාම් පාසල් යන්නේ බුද්ධාගම ඉගෙන ගන්නදී උගන්වලා තියෙන මොකද්ද අද්භූත ආශ්චර්ය අභව්‍ය දේව ඒක නිසා තමයි අද මේ සියලු සමාජයේ මේ தത്വයට වැරදිලා පරිහානියටපත් වෙලා යුතුකම් අවුගින් ඉතු නොකරන ආචාර්යවරුන් බලාපොරොත්තු පමණක් තියෙන සමාජයක් බවට පත් වීම ගැටලු ඇති උනේ ඔය කියන හේතුඵල ධර්ම යුතුකම් අවුගින් පිළිබඳ කිසිවක් පැහැදිලිව වෙන නොදී උගන්වන්නේ නැතුව පොඩි කාලෙම වැරදිලා මොලේ විතර බ්‍රේන් වොෂ් කරනවා කරලා තියෙන එකයි වැරදි ඒ ඔක්කොම අනිත් පැත්තට ගහනවා ඔක්කොම දැන් බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරු අර්ථය අනිත් කරලා මේ පද කර්ම වැරදි අර්ථය සියලු සූත්‍ර විග්‍රහ දැන් උදාහරණයක් වශයෙන් තියෙන්නේ ඒක මංගල මුත්තන මුත්‍ති කියන්නේ විදි ඉදාසෙ මොහොතින් මගුල් සත්වයි අද මගුල් සත්වල හදන්න කියන්නේ මේක මංගල කාරණේ මගුල් සත්වල හදන්න අද කියන්නේ බුදුහාමුදුරුවෝ මගුල් සත්වල මිදෙන්න ඒක තියෙනවා යම් දෙයක් නමුත් කිව්වට ඕකේ අර ධර්මාර්ථය යටපත් කරලා තියෙනවා අද ඒ කියන්නේ පුළුවන් තරම් හොඳට ඉගෙන ගන්න ඕන විද්‍යාව හොඳට ඉගෙන ගන්න ඕන අර ඔක්කොම තරඟ කරන්නේ නැහැ වගේ. ඒ නිසා සුභාෂිතා කියනවා කියන්නේ සුභාෂිතේ කියන්නේ මොකද්ද? දුභාෂිතේ මිදීට. දෝතාවේ උගන්න දෙකත් උගන්න. කළ යුතු නොකළ යුතු කරණීය ආකරණීය ආන පාන අස්සපස්ස දේවිතම්බ අදේවිතම්බ දෙකම උගන්න. ඒ නිසා දන්නේ නැහැ මේ. ඒ නිසා අද එක පැත්තෙ ඉති අනිත් පැත්ත
ගරු ස්වාමී මහස මන්ද මානසික අයකු අකාලයේ හෝ වයස්ගතව මිය යාමේ පසුවද ඔහුගේ මනෝමය කය නැවත ජාතියක් ලබන තුරු අන්තර්භවයක පවතින්නේද
මොකක්ද
මන්ද මානසික අයෙකු අකාලයේ හෝ වයස්ගතව මිය ගිය පසුව ඔහුගේ මනෝමය කය නැවත ජාතියක් ලබන තුරු අන්තර්භවයක පවතීද
දැන් මන්ද මානසිකව කටයුතු කරන පුද්ගලයේ චේතනාම් විකේ කම්මං අදාන් කියන චේතනාව තුල නෙමෙයි කටයුතු කරන්නේ ඒජා ඒ පුද්ගලයාගේ චේතනාව දැන් මෙනෙහි කරන උපක්‍රමයකින් උත්තර වැට්ටියකින් කෛරාටික කට්ටනමකින් නෙමෙයි මේ පුද්ගලයා කරන්නේ. හොඳවෝ නරකෝ දෙකම පුද්ගලයාගේ එච්චර හිතලා මතර මෙනෙහි කරලා කළ යුතු කරණීය අකල නොකළ යුතු අකරණීය දරුණු තේරුම් අරගෙන නෙමෙයි කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා බොහෝ දුරට මේ ජීවත් වෙන්නේ අර කර්මයක් නොකර අභ්‍යාගත සිත් වගේ පාවතුන. ඒ සංකේතනා පැවැත්වීමත් එච්චර නැහැ. ඒ වගේම ක්‍රියාශීලී පැවැත්වීම කොහෙත්ම නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා තුළ මේ ජීවිත කාලේ අර මන්ද මානසික තත්ත්වය තුළ ඉන්න කම්ම සිදු වෙන අඩුයි. ඒ නිසා මීට පෙර කරපු පූර්ව කර්මයක් අනුව ඉදිරිය සකස්වීම. යම්මාකාරයක ඉදිරි පූර්ව කර්මයක් මේ වැයදිකීමක් ඔය කරන්නේ මන්ද මානසිකක් වැයදිනවා ඒ වැයදිකීම ඉවර වුණාට පස්සේ යම් පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් කියන උත්තරයගේ මතු නම් එකෝණ තැනකට හෝ එකෝණ තැනකට හෝ යන වැගිරීමක් කොහෙද වැගල ඉන්නාට පස්සේ ගෙවල ඉන්නාට පස්සේ එක හොඳේ ඉන්නා එක තාලෙන් නරකට යනවා
අන්තර්භවයේ
ඉන්න
කුණු කසල වලින් උපදින දහස් සංඛ්‍යාත පණුවන්ගෙන් හැම අයෙකුටම වෙනම ආත්මයක් තිබේද?
ඔව් එක සංශේධිත කියන්නේ ඒක. දැන් උත්පත්තියක් ලබන හතර වෙනක් තියෙනවා. ඕකපාටික අණ්ඩක දලාභුජ හතර වෙනික සංශේධිත. එයාට බිමක් තැනක් අවශ්‍ය වුණාට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් වික්‍රයක් ඒ විදිහට අවශ්‍යයි. ඕකපාටිකක් නෙමෙයි. එනිසා ඒ ඇයට කුණු ගොඩක් අසල ගොඩක් සංශේධිත කියන තත්ත්වය. ඒ ඇය ඕපපාතිකක් නෙමෙයි අණ්ඩකේ දලාභුජක් නෙමෙයි. ඒ ඇයට බිමක් ඕන නමුත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒක සංශේධිත. ඒ ඇය ජීවි. ඒ ඇය ප්‍රාණි. ඒ ඇය කරුණ කරු. ඒ ඇයට ඒ දන උරුමුන්නේ තමන් අදාගත්ත ගතියක් නිසා. හේතුවක් නිසා පලේ උරුම වෙලා තියෙනවා.
ගරු ස්වාමීන් වහන්සේ සාංගික දානය යන්නේ ධර්ම අර්ථය කරුණාකර පහදා දෙන්න. සාංගික දානයක සහ සාමාන්‍ය සිල්වත් භික්ෂූන් සඳහා පිරිනමන ලබන දානය අතර පින්වල වෙනසක් තිබේද යන්නද පහදා දෙන්න.
දැන් බුදුහාමුදුරුවෝ දක්ෂින විභංග සූත්‍රය දාන ආනිසං සූත්‍රය කියලා සූත්‍ර දෙකක් විග්‍රහවලදී එනිසා වික්කු සංඝස්ස දේම කියලා කොටස් දෙකකට බෙදලා මේ දානාංශන් සූත්‍රයේ දාපේ බව සූත්‍රයේ දෙකම දෙනවා. සංඝ කියන දාණය රාග දේශ මොහ වලින් මිදි සම්බන්ධයේ සංසාර සම්බන්ධයේ ගාල විඳලා නමු අවම වශයෙන් ආරිතත්වයටපත් වූ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන සතර ඵල වලටපත් වූ යම් කිසි කෙනෙකුට දෙන දාණය සංඝ දාණය. එනිසා සංඝ කියන්නේ බෑ සාමාන්‍ය භික්ෂු කෙනෙක්. බව කය කරන්නට අප කැප වෙලා වැඩිදු කරන බුද්ධය භික්ෂු බව කය කර බුද්ධය අවමතෙන් සෝතාපන්න බවටෝ පත් කර දිට්ඨි වශයෙන් හෝ බව කර කර බුද්ධය සංඝ. එනිසා සංඝ දාණය වික්කු දානයට වඩා හුඟක් බලවත්. එනිසා සාංගික දානයක් කියන්නේ සංඝ කියන එක පුද්ගලයෙක් හෝ මගඵල ලැබූ ඒ තැන අපි තුමුක ආමුදුව 3000කට දානයක් දුන්නා කියලා. ඔය 3000 තුලම තමයි සම්මතයේ සම්ප්‍රදායේ උපසම්පදායේ 600ක් 700ක් 800ක් ඇති. නමුත් එකම මගඵල ලාභීෙක්වත් අඩු අවමාසයෙන් සෝතාපන්න ඵලයට හෝ පත් වූ එකම කෙනෙක්වත් නැත්නම් ඒ දානය වික්කු දානයක් නිසා සංඝ දානයක් සාංගික දානයක් වෙන්නේ බෑ වෙන්න බෑ. ඒකයි නියතිය. ඒකයි සාංගිකයේ වෙනස. එනිසා වික්කු සංඝස්ස කියන දෙකම දෙකක්ම ඉන්නවනම් වික්කු සංඝස්ස දානයක් වෙන්න පුළුවන්. එක උත්තරී එක ආනන්දසේ කෙනෙක් එක මහත්කල ලැබුණ කෙනෙක් ඉන්නවනේ ඒක සාමික දානයක් වෙනවා. ඒක වික්කු සංඝස්ස දෙයක් කියන්නේ පුළුවන්. එකෙක් කරනවා ඒක වික්කු දානයක් විතරයි. ඒක සංඝ දානයක් වෙන්න බෑ වෙන්නේ නැහැ.
කර ස්වාමීන් වහන්සේ සංකස්ස පිළිගන හැඳින්වීමක් කරන්න දසරාහි ධර්මයේ පිළිබඳවද විග්‍රහයක් කරන්න.
ඕවා විග්‍රහ කරන එක දැන් වෙලාවට ගැලපෙන්නේ නැහැ. රජ කෙනෙකුට චක්‍රවර්ති රජ කෙනෙක් වුණාම දසරාහි ධර්මයක් තියෙනවා. චක්‍රවර්ති රජ කෙනෙක් වෙනඳ දසරාහි ධර්මයක් නැති. දසරාහි ධර්මය කියන්නේ එක තමන් අර යම් ආකාරයක රාගයෙන් තුර ද්වේෂයෙන් තුර තාවකාලිකව රාගයෙන් ද්වේෂයෙන් මුහ යටපත් කර බුද්ධලෙවිට අභිඥා ධ්‍යාන ලැබු දසරාජ ධර්මයෙන් නවීකරණ චක්‍රවර්තී කෙනෙක් බවට පත් වෙනවා. තේරිලා බොහෝ රැඳුළු අතීතයේ ඔය බලිතරු රාවණ මන්දාක මෙහෙම ත්‍රිපිටකයේ මහාන්තේ නොයෙක්තන වල ඔය දසරාජ ධර්මයෙන් වැඩි කරපු මහා රාමක රජු මේ රාජවංශ බොහෝ අය මේ හෙළදිවේ හිටියවා පැහැදිලිව විග්‍රහ ඒ දසරාජ ධර්මයෙන් රජ කරන කාලේ කිසිම මිනිහෙකුට දුක අවබෝධ කරගන්න ක්‍රමයක් නැහැ. කින් කුසල කවේසි කින් සත්‍ය කවේසි කියන එක කරන්න බැහැ. දුක පේන්න ඕන තියෙන්න ඕන සතර පෙර නිමිති දකින්න ඕන දුක අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මඟපල ලබන. අර චක්‍රවර්ති රජ කාලයක දසරාජ ධර්මයෙන් රජ කරනකොට අර නන්දාවන්ගේ ජීවත් වෙනට හේතුම තියෙන රාජධානියක මෙහෙම මෙහෙමයි. එකාර කිසි කෙනෙකුට කන්න කොට හිඳියක් නැහැ. දුකක් නැහැ. අඩු පාඩුවක් නැහැ. හොරකම් කරන්නේ නැහැ. හොරකම් කරන්න ඕනේ කමන්නේ. පාඩුව වරදක් කරන්නේ. එනිසා දසරාජ ධර්මයේ රජු රජකම් කරනවා. චක්‍රවර්ති අර සත්ත්ව චක්‍ර රත්න වල බලේ ඒ නිසා අමුතුවරු හොරකම් කරන්නේ මොනවාක්වත් නැහැ. ඒ නිසා පාලකයෝ නිලධාරීන් මොනවාක්වත් හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා වැසියන් හොරකම් කරන්න ඕනේ කමන්නේ. කිසි අයියේ මේ පංච ඔය සතුන් මරන්නේ වැරදි කරන්නේ හොරකම් කරන්නේ වරදවල් කරන්නේ කාමයේ ඇදෙන්නේ ඒ නිසා චතුරාර්ය ධර්මයේ මුළු රටම ඉන්නේ ඒක දුකක් ඒ නිසා නිවන් දකින්න අවශ්‍යතාවයක් එතනම නිවන කියනවා වගේ ඒ නිසා දැන් නිවන අවශ්‍ය වෙන්නේ මේ දුක තේරුම් ගන්න පුළුවන් වෙලාවක පමණයි ඒ නිසා චක්‍රවර්ති රජ කෙනෙක් රටක රාජ්‍ය කරන අවස්ථාවක බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ අරාජ්‍යත්වයට කිසි කෙනෙක් පත් වෙන්නේ නැහැ යම් කිසි කෙනෙක් බුද්ධත්වයට පත් වුණොත් පච්චේ බුද්ධ පමණයි ඊට එහා යන්නේ නැහැ ඒකයි වෙන්නේ ඒ නිසා අර දුක්ඛේ අධිදක්ෂණ බව කියන බුදුහාමුදුරුවෝ දේශනා කරපු අමුත්තලිකා කියන සූත්‍රය ඒක තේරුම් ගන්න පස්සේ මේ දුක අවශ්‍යයි නිවන් දකින්න දුක අර රතර වෙන්නේ නැති දකින්න දුක තියෙන වෙලාව විතරයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙනා මේ දුකේ විදි ඉඩා ගන්න මඟ කියන්නේ
සාමාන්‍ය ධර්ම අවබෝධයක් ඇති කෙනෙකුට සෝවාන් ඵලයටවත් ළඟා වීමට අභිධර්මය ඉගෙන ගත යුතුද
සම්පූර්ණම වැරදියි අභිධර්මයේ ඉගෙන ගත්තොත් නම් යම් කිසි කෙනෙක් එයාට නම් සම්මජ්ජාතියකදී නිවන් දකින්න බෑ කියලා මම කියනවා. ඔය අභිධර්මයේ කියන එක මේක ඉතිහාසයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගත යුතු බෞද්ධ හැටියට විශේෂයෙන් ඔය අභිධර්මයේ උගන්වන බෞද්ධ පාලි විද්‍යාලවල අය. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් හේතුඵල ධර්මයේ පසු කාලයක ප්‍රකරණ හැටියට පොත් කියනවා. ප්‍රකාරණ කියන්නේ නැවත සකස් කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට හදලා විග්‍රහ කරලා ඉදිරිපත් කරනවා. පාස්තරණ යන්න පුළුවන් විදිහට එයාට දෙන ප්‍රකාරණ තුන. විභංග ප්‍රකාරණ. පටිසම්භිදා මග්ග ප්‍රකාරණ. පဋාණ ප්‍රකාරණ පොත් ගන්නවා. ඔය ප්‍රකාරණ. ඊට පස්සේ මේන මේ බුද්ධ දේශනාවේ ප්‍රකාරණ පොත් කියලා තියෙන කොට මාගදී බාධානය මුලින් මේ සිංහල ආමුදුවරු අරුතු හාරන්ති පනක කටවචනින් වනපොත් කරගෙන ඇවිල්ල පස්සේ මාතුල අල්ලනේට මෙයා ලේඛන ගත කළා. ඔය ප්‍රකරණ පොත්තා මෙයා පස්සෙත් ඇති වුණු ප්‍රකරණ කියන නිත්‍ය ප්‍රකරණ වගේ තව නොකුත් ප්‍රකරණ පොත් පස්සෙ කියලා ඒ ගණිතා රූපලාට පස්සේ ප්‍රකරණ පොත් කියන ඒවා බුද්ධ දේශනාවට මෙයා පස්සෙ ප්‍රකරණ පොත් එනිසා බුද්ධ දේශනාවේ ප්‍රකරණ පොත් තියෙනවා ඒක නියම නිහඬින් බුද්ධ වාසිතේ බුද්ධ ධාතුකේ ඊට පස්සේ මේ මාගදී පාලි භාෂාවෙන් තිබුණු මේ ප්‍රකරණ පොත් ඊට පස්සේ සංස්කෘත භාෂාවට ඉන්දියාවේදී පරිවර්තනය කළා මේම ඉන්දියාවේදී පරිවර්තනය කරලා තියෙද්දී මේ ඉන්දියාවේ හිටියා කනිෂ්ක රාජයෙන් පස්සේ ඒ කාලෙම බොහොම උගත් බෞද්ධ පඬිවරු හිටියා නාගර්ජුන පාලියන් වහන්සේ වාසු විශ්වමිත්‍ර වාසු පඬු මෙම අසංඝාචාර්ය මේ අනුපුත්‍රය. මෙතෙන්දි මේ අසංඝාචාර්ය කියන බෞද්ධ පඬිවරයා එකල බුද්ධ ආගමේ මහා සංඝ නිකායේ ලොකුම ලොකු බලවත්ම ලෝක ප්‍රසිද්ධ පඬිවරේ අසංග ආචාර්ය. මේ අසංග ආචාර්යවරයා පොතක් ලිව්වා අභිධර්ම සමුච්ඡය කියලා. මේ අපේ ප්‍රකරණ පොත්වල තිබුණු දේවල්ම උපනිෂද් ධර්මයට ගැළපෙන විදිහට ඒ අභිධර්ම සමුච්ඡය කියන පොත සංස්කෘත භාෂාවෙන් ලිව්වා. මේ අභිධර්ම සමුච්ඡය ලේඛනයක් පමණයි. ප්‍රායෝගිකව දැන් ප්‍රකරණ පොත්වල තියෙන සියලු දේ අපි ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු දැනගත යුතු මේ මඹයක් පමණ වූ ශරීර කූපය තුළට මහා ගලපා බැලිය යුතු විනයට ණයට සසඳා බැලිය යුතු දේවල්. නමුත් අර අභිධර්ම සමුච්ඡයේ තියෙන්නේ ලේඛනයක් පමණයි. ඉගෙන ගන්න හොඳයි, උපාධි ලබා ගන්න හොඳයි, විභාග පාස් කරන්න හොඳයි. මෙන්න මේ අභිධර්ම සමුච්ඡයේ කියන පොත සංස්කෘත භාෂාවෙන් බුද්ධ වර්ෂ 875 විතර ලිව්වේ ඉන්දියාවේදී. මේ පොත පස්සේ කාලෙක පාලි භාෂාවට සිංහලටයි පරිවර්තනය කරලා අභිධර්මාර්ථ සංග්‍රහය කියලා අද කියනවා. ඒක අර්ථකථාව ලිව්වා. මෙන්න මේක තමයි අද අභිධර්මය කියන අපි මේ ඉගෙන ගන්න අර ප්‍රකරණ පොත්වල තියෙන උතුම් විභංග ප්‍රකරණේ පටිසම්භිදා මඟ ප්‍රකරණේ පဋාණ ප්‍රකරණ පොත්වලෝදී උතුම් දේ උතුම් ධර්මයේ උතුම් බුද්ධ වාචිතේ නෙමෙයි. මේකයි වෙනස. ඉතින් ඒක නිසා ඔය අභිධර්ම සමුච්චයේ කියන සංස්කෘත භාෂාවෙන් ලියපු වැරදි පොත තමයි අපිට අද බුද්ධාගමාරිය හැටියට ඔය උගන්වන්න ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. මේක වැරදි. නමුත් අපි ගාව තියෙනවා අපිට රැකී රැඳී ආරක්ෂාවී පවතින මේ විභංග ප්‍රකරණේ පරිණාමී ධම්මංග ප්‍රකරණේ නිසා පට්ටාන ප්‍රකරණේ සූවිටි පට්ටාන. ඉතින් ඕක මේක හොඳට තේරුම් ගත්තොත් මේ නිවන් දකින්නට උපකාර වන උතුම් ධර්මය අපිට ප්‍රායෝගික වශයෙන් අනුගමනය කරන්න පුළුවන්. අර සංස්කෘත භාෂාවෙන් ලියු අභිධර්ම සමුච්චයේ අනුගමනය කරනවාට ව්‍යාකරණයට පාඩම් කරනවාට විභාග පාස් කරගන්න උපකාර වෙනවා. ඒ නිසා අර ග්‍රන්ථ ධූරයේ පුරන් ඔය කියන අභිධර්මාර්ථ සංග්‍රහයට අභිධර්ම සමුච්චයේ උපකාර වෙනවා. නමුත් මේ විපස්සනා අනුපස්සනා ධූරයට මේක කිසිසේත්ම උපකාර නොවන තත්ත්වයක්. ඔය අද කියන අභිධර්ම ඒක හොඳයි විපාක, ඒක හොඳයි ග්‍රන්ථ ධූරයට, ඒක සංකාරේකනයක් පමණයි, ඒක ප්‍රායෝගික නෑ, ඒක විපස්සනා ධූරයට ගැළපෙන්නේ නෑ. සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා ගන්තාරින්ද සිංහල හාමුදුරුවරු සිංහල අකුරෙන් මාගදී ශබ්ද සංඥා ලේඛන ගත කළ නෑ හාමුදුරුවා. ශබ්ද සංඥා අපි අපි කියනවා අපි හිතමුකෝ ජාති දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා. මේ මොනවාද? මාර්ගදී ශබ්ද සංඥා ලේඛන ගත කළේ මොනාකුරින්ද? සිංහ. ඕකම ඊගාවට තව අවුරුදු 100ක් 150ක් යනකොට ඔය ශබ්ද සංඥා වෙනස් නොකර සංස්කෘත භාෂාවෙන් ලිව්වා. චීන භාෂාවෙන්, ටිබෙට් භාෂාවෙන්, තායි භාෂාවෙන්, ජපන් භාෂාවෙන්, චීන භාෂාවෙන් ලිව්වා. ශබ්ද සංඥා වචනයක්වත් වෙනස් කළේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන්, ජර්මන් භාෂාවෙන් කියන්න පුළුවන්. දැන් ඔය බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතයේ ලපිතය මේ මාර්ගී භාෂාවේ ශබ්ද සංඥා හැටියට ප්‍රකරණය කළ සකස් කළා. පාත්තගෙන යන්න ගැළපෙන සුදුසු ආකාරය. තේරුණා? දැන් බුදුහාමුදුරුව ධර්ම දේශනාවක් කළාම අපි හිතමුකෝ සංදේශනාව කියලා. ඒ ධම්මා හේතු පබ්බවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහසම. මේරි හතරන්නේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ පැයක් දෙකක් දේශනා කරපු මේ ධර්මය ඔය පේලි හතරට පෙළගැස්සීවා. පෙළගැස්සලා මේ පේලි හතර ඒකනේ අද අපි පේලි හතරක් කියලා ඒකට පැයක් වණ කියන්නේ. පේලි හතරකට පෙළගැස්සුවා. ඒ පෙළ ගැස්සුව එකට කිව්වා පෙළ දාම. පෙළ ගැස්සු දාම. මේ පෙළදාම තමයි අර වනපුත් කරමින් කටපාඩම් කරගෙන ආවේ. ওই පෙළදාම තුල තිබුණා නොයෙකුත් අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිද. ඒවා විග්‍රහ කළේ අර හෙළ අටුවා වලින්. එතකොට පෙළදාම පවත්වාගෙන ආම හෙළ අටුවා ලියලා තිබුණා මේ අනුව නිවන් දකින්නට පුළුවන් වුණා. ඒකනි කිව්වේ දහමට සරිකොට එළුවෙන් පෙරකි අන්තිමට තියෙනවා නිවනට සපැමිණි සංගසයට මේ මේ කියලා තියෙන්නේ කට කැඩෙනවට නෙමෙයි. ඒක නිසා මේ සිංහල ආමුදුරුවරු සිංහල භාෂාවෙන් තමයි මේ පෙළදහම ඔය බුද්ධ වර්ෂ 456 මාතුල අඳුනනේදී ලේඛනගත කළේ. ඒක නොවන දේ තමයි අද පිළිත් හැටියට තියෙන 90% පස්සේ හදාගත්ත පෙළ ගහපුවක්. දැන් ඔය ඡන්ද පිළිත, සූර්ය පිළිත, ඔය කියපු අභිසම්මිදා පිළිත, නින පංජරේ තව ඔය තියෙන්නේ හොරා. ධම්මචක්කේ ඒක කොටස බුදුහාමුදුරුව දැන් බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල දේශනා කරපු සියලු ධර්මය ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ වචනයක් වචනයක් පාසා තියෙනවා. බුදුහාමුදුරුව ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා නොකළ දෙයක් අවුරුදු 45 අලුතෙන් විග්‍රහ කරලා නැහැ. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ තරමට සියලු දේ අඩංගු සර්ව සම්පූර්ණ අඩු නැති සියලු දේ තියෙනවා. සංදේශනා උද්දෝචාව ත්‍රිපරිවර්ති චතුරාර්ය සත්‍ය ප්‍රතිසම්පද සියලු දේ
දේශීය භාෂාවලින් මාගදී සබ්ද සංඥා දීලා තිබුණට ඒවට අර්ථ ධර්ම නිර්ති ඒ භාෂාවෙන් දෙන්න බැරිද?
ඒ භාෂාවෙන් දෙන්න උත්සාහ කළා. ඔය කියන මහා සාංගිකනිකා ඉරියාවේ සියලු පොත් ලිව්වා. ඔය මේ නාගරිකින් පාදයෙන් නැන්දි අසංගාචාර්ය මෙවනි නායක නොයෙකුත් අය ඒ සංස්කෘත භාෂාවෙන් තිබිච්ච ත්‍රිපිටකයේද අර්ථ ධර්ම නිර්ති දෙන්න පටන් ගත්තා. ඒ ඒවත් ලිව්වා. දැන් හෙළ භාෂාවෙන් හෙළාටුවා ලිව්වා වගේ ඉන්දියාවේ සංස්කෘත භාෂාවේ ටිකට් රටේ ටිකට් භාගයන් චීන භාගයන් ජපන් රටේ ඒ වගේ තිබුණා. ඒව නිකුත්. එතකොට මොකද වුනේ? අර්ථ ධර්ම නිරුක්ති බැරිුණා. ඒ අය ගල්පනේම ඒ අය ඩොමන විදියට ඒ රටවල විදිය මේ වෙන පාගෙන ඉන්න පාරවල් වලට තිබුණා. නිවන ගැන.
නිවැරදි බුද්ධ ධර්මයේ දේශනා කරන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන් හෙළ භාෂාවෙන් පමණ
තිබුණා. නිවැරදි බුද්ධ ධර්මයේ දේශනා කරනවා නම් මාර්ගදී භාෂාවෙන් විතරයි. නමුත් මාගදී භාෂාවට ළඟම භාෂාවක් හැටියට ඉදා බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ හෙළාටුවා හෙළ භාෂාවෙන් ජීවුවා. ඒක නිසා ගාමට සරිකොට එළුවෙන් පෙරදී
ස්වාමීන් වහන්සේ අද දිනේ මේ ආධුනික රාශියක් තියෙන නිසා සමහරට ඒ කෙනෙකුගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුද්ධත්වයට සම්බන්ධ ස්ථාන හතර පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
මේක තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ කියලා දීඝනිකායේ තියෙන තුන්වෙනි කොටසේ මහා ලොකුම ලොකු සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේම පිටු ත්‍රිපිටකයේ 300 ගාණක් පාඨියකට පිටු ගාණක් තියෙනවා. මේකේ අනිත් පස්වෙනි කේතේ අනුපස්වෙනි අංකයට පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කළා චත්තාරෝ තානාන් කියන හතර. චත්තාරෝ තානාන් කියන එක මාල්දී වචනයක්. මේ චත්තාරෝ තානාන් කියන දේ එකම දේශාංශකයක සමාන දුකින් පිහිටිය යුතු ස්ථාන හතරක් හැටියට විග්‍රහ වෙනවා. ඒ නිසා ඒ චත්තාරෝටානන් ආනන්දහාමුදුරුව බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට විනාඩි 5කට පෙර මහාපරිනිබ්බාන සූත්‍රයේ අසූ ප්‍රශ්නයකට උත්තර හැටියටයි දුන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරු මේ ප්‍රශ්නේ මෙහෙමම කියනවා මහාපරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සරි කොටසේ ඕන කෙනෙකුට දැනුණත් මේ ත්‍රිපිටකය අරන් කියවා ගන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරු ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් තව විනාඩි ගණනකින් පිරිනිවන් පාන්න යන බව ඔබ වහන්සේ කළා. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ අනාගත බුදී ජනයාට මගඵල ලබන්නට උපකාර වන බුදු හඬ, බුදු රුව, බුදු ගුණ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රමයක් නැහැ. ඒ අනුව ඉදිරි ජනතාවට ඉදිරියේ එන පරම්පරාවලට පුද්ගලයන්ට අර සද්දර්ශ ගුරුත්තාසේ කියන අයටව නිවන් මඟඵල ලබන්නට ක්‍රමයක් නෑ නේද කියන ප්‍රශ්නේ බුදුහාමුදුරුවන්ගේ ආනන්ද හාමුදුරුව ඇහුවා අවසාන විනාඩි 5. එතකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කිව්වා නෑ ආනන්ද මෙන්න මෙහෙම චත්තාරෝ ඨාන මේ බෝසත්තුමා උපන්ස්ථානයේ බුද්ධත්වයට පත්වූ ස්ථානයේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා වදාළ කුසිනාරාණ වන මේ හතර එකම දේශාංශකයක එකම සමාන දුරින් මේ ස්ථාන හතර සිහිලා තියෙනවා. මේ ස්ථාන හතර හෝ ඒ ස්ථානවලින් කීපයක් හෝ ගඳ බුදා බලා දැක හිත බාලා ගැනීමෙන් මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් ඉදිරියට ඕනම සද්දර්ශ කුල බුද්ධස්සේකට කියන එක උදාහරණයක් පෑන. ඒ අනුව මේ බුද්ධ ශක්තියට අනුගත වෙන යම්කිසි කෙනෙකුට සද්දර්ශ කුල බුද්ධස්ස තත්වයෙන් දර්ශනීයානං සංවේදනීයානං කියන සෝතාපන්න ඵලයට පත් වෙන්නට පුළුවන් අවස්ථාව ලැබෙන්නේ මේ කියන චත්තාරූඨානානි වලින් එකක් දෙකක් හෝ තුනක් හෝ දැක බලා හිත පහදා වැඩ උදා ගැනීම. ඒ අනුව බුද්ධ ශක්තියට තවත් කෙනෙකුට ඉදිරියේදී අනාගතයේදී අනුගත වෙන්න පුළුවන්. එනිසා මේ බුද්ධ ශක්තිය බව උදුරා ගමන ශක්තිය. රාග බව, ද්වේෂ බව, මෝහ බව බුදුහාමුදුරුව උදුරා ගන්නේ ඔය බුද්ධ ශක්තිය අනුගත වෙච්ච තැනදීම. ඒ නිසා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න තවත් ඉදිරියේදී ඕන කෙනෙකුට පුළුවන් වෙනවා මෙන්න මේ කියන ස්ථානවලදී මේ සිත පහදා දැක ගන්න උදාගෙන ඉන්න කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව අන්තිම විනාඩි 5 කිව්වේ. ඒ නිසා මේක බොහොම පැහැදිලි පිළිසිදු කතාවක් මහා පරිනිබ්බාන සූත්‍රයේ පිළිසිදුව පැහැදිලිව කියනවා. ඒක නිසා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ මේ විශ්වයේ තියෙන මධ්‍ය මණ්ඩලයේ තැනට. ඒ නිසා මධ්‍ය මණ්ඩලය කියන්නේ බිම්බර ගතිය, එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ශක්තිය ලෝකේ තියෙන අඩුම තැන. බිම්බර ගතිය අඩුම තැන. එතන තමයි බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. එතනින් තමයි භව උදුරා ගමන, කිලිස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව මේ දස බිම්බර මාර්ගයේ විදී නිදාසෙන්න පුළුවන් තැන. ඒ තැන මේ හෙළදි මේ තියෙන බව පැහැදිලිව පිළිසිදුව කවුරුත් තේරුම් ගන්න ඕනේ. ලෝක වෙන කොහෙවත් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ, වෙන්නත් බෑ. චක්‍රවර්ති රජ කෙනෙක් රජ වෙන්නේ නැහැ, වෙන්නත් බෑ. මේ හෙළදි මේ විසක බුදු කෙනෙකුට මේ මධ්‍ය මණ්ඩලයේ විසක මේ මධ්‍යමේසු ජනකගේ නිසා වෙන කොහෙවත් බුද්ධත්වයට පත් වීම අභව්‍යයි. වෙන්න පුළුවන් දෙයක්
වෛද්‍යවරියක් විසින් අප වෙත යොමු කර තිබෙන ප්‍රශ්නයක්මත් නොවේ. මේ මම කියවනවා. අවසරයි ස්වාමීන් වහන්ස, සියලු සැප සම්පත් අත්හැර දමා අල්පේච්ඡ ජීවිතයක් ගෙවමින් අප කෙරෙහි අනුකම්පාවෙන් අපට සිරි සද්ධර්මය දේශනා කරනවා නොදන්නාකම නිසා සැප සොයා ගොස් බිලි කොක්කක ඇමුණු ඇම ගිලින්නාසේ මුලා වී අතරමං වූ උපත මෙතෙක් නොඇසූ ඔබ වහන්සේ ගින්ම අසා දැනගෙන දැකලා මේ සිරි සද්ධර්මය අපට බුදුම සැනසීමකි. වසර දහස් ගණනකට පසු මේ මිහිතලයට පහළ වූ මහා උතුම් ප්‍රඥානන් වහන්ස ඔබ වහන්සේයයි ප්‍රඥානන් වහන්සේ ඔබ වහන්සේම යයි සිතමි. ඒ සත්‍යයකි. ඒ සත්‍යයේ බලයෙන් අප ගෞරවනීය ස්වාමීන් වහන්සේට කිසිම අපහසුතාවක් වේදනාවක් නැතිව නිරෝගීව දීර්ඝායුෂ ලැබේවායි කියා අප සියලු දෙනාම සාදු නාදයක් දී අතිශ්‍රාණ
ප්‍රශ්නයක් මොකක්වත් නැහැ. ඉතින් ඒ පුත්‍රයන්ගේ ප්‍රකාශනයක් පමණයි. එකක් අපි නිමිත මානීය යෝසා නිමිතා දැරේ. හොඳයි එහෙනම් මම හිතන්නේ දැන් අදට මේ 2016 ජනවාරි මාසේ පළවෙනි කුලපස්සල උත්සවක් පොහොගෙන දුදුතු කුලපස්සල උත්සවක් පොහොගෙන මේ දුදුතු කුලපස්සල උත්සවක් පොහොගෙන සම්මතයෙන් සම්ප්‍රදායින නොයුක්තාකාරයේ මහින්දගේ විද්‍යාන්තුරු වැඩම කිරීම ආදී කොට වූ කැලණිය දුදුතු ප්‍රයාර කීම මේ වගේ නිවැරදි කරුණු කාරණා සම්මතයෙන් සම්ප්‍රදායින අපි අද අදහන විශ්වාස කරමු. නමුත් මේ උතුම් බුද්ධ ධර්මයේ මේ හෙළදිවේ උපන් මේ හෙළදිවේ තිබුණු මේ හෙළදිවේම උපන්න බුද්ධ ධර්මයක් නිසා වෙන ලෝකෙ කොයි රටවත් මේ උතුම් බව උද්දුරා ගමන්නට උපකාර වන බුද්ධ ධර්මයේ බුදුන් දැක නිවන් දකින්නට උපකාර වන බුද්ධ ධර්මයේ වෙන ලෝකෙ කොයි රටවත් උපදීනෙත් නැහැ කවතිනෙත් නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බෞද්ධයේ ලංකාවේ පමණයි. නමුත් බුද්ධ ආගම්කාරයෝ ලෝකේ හැම තැනකම ඉන්නවා. ලංකාවේ බුද්ධාගම්කාරී බුද්ධාගම්කාරයන්ට ඉන්නක් නැහැ. ප්‍රඥා ප්‍රඥෝනි පාතකයන් උපකාර වන ධර්මයක් දහමක් ඒ අය ගාව තියෙනවා. ඒ නිසා මේ දෙක බුදු දහමයි බුද්ධ ආගමයි දෙකක් නිසා එකක් නොවන බව පැහැදිලිව සියලු බෞද්ධයන් විසින් පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. බුද්ධ ආගමේ නිවනක් නැහැ. බුදු දහමේ පැවැත්මක් නැහැ. පැවැත්මුන් විග්‍රහ කරලා නැහැ. ඒ නිසා පාර්ථිකම් අප්පතිවත් කියන් කියලා බුදුහාමුදුරු ධම්මචක්ක පාර්ථික සූත්‍රයේ විග්‍රහ කරනවා. ඒ නිසා පැවැත්ම අවසන් කරන්නයි බුදු දහම උන පැවැත්ම පවත්වාගෙන යන්නට නොයෙකුත් ආගම් දහම් ලෝකේ තියෙනවා. ඒ සියලු දහම් ආගම් පැවැත්ම හොඳ කරන්නයි බලන්න. පැවැත්ම හොඳ කරගැනීම වරදක් නෙමෙයි. නමුත් නිවන ඊට වඩා හොඳක් උතුම්යා. මේ සංසාර දුකින් සදාටම සමුච්ඡේද වශයෙන්ම සමුද්ඝාත වශයෙන්ම මේ දුකට හේතු වූ හේතු සමුදය ඉවත් කරන අස්තල උදුරන අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තේරුම් ගත යුතුයි. හොඳයි එහෙනම් අපිට එහෙමනම් මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා අවසන් කරනවා. මොකද මේ දේශනය කාලීනයක් ටිකක් අපහසුතාවයෙන් තියෙන නිසා දුරුබැහැ කලාත්මකින් පැමිණි සිටින කිනුතුන්ට තම තමන්ගේ විවත් බලා යා යුතු නිසා එමනම් අදට අවසන් කරනවා. ඊළඟට ශිෂ්‍යනිදා ලබන සිරිසුරාදා මාර භාවනාවට සහභාගී වූ කිනුතුන්ට අවස්ථාවක් තියෙනවා පැමිණිලා ඒ භාවනා වැඩසටහනේ යම් ආකාරයක සමාලෝචනයක් විවිධීකරණයක් කරන්නේ ඒ වගේම ශීපත් කිරීමක් මේ මාගේ ආනපාන සති සමාධිය වඩන්නට උපකාර වන මාර්ගය නැවත ශීපත් කරන්න. ඉතින් ඒක තම තමන්ට ඕන ප්‍රශ්නයක් කියනවා නම් ඒ අවස්ථාව අහන්න පුළුවන්. ඒ භාවනා වැඩසටහනට එක්වරක් හෝ සහභාගී වූ අයට පමණක් සීමා වෙනවා. අනිත් අයට අවසන් නිරීක්ෂකයන්ගේ ආවට කිසිම වරකට නැහැ. ලබන සෙනසුරාද ඒ අපේ ඉන්නම අවසාතර දක්වා මේ ස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. දැනට මේ භාවනා වැඩසටහන් වලට මීලොම් සහභාගීත්වයේදී 2000ක් පමණ පිරිසක් මාස්පතා සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාගේ කොටසකට පැමිණෙන්නට අවස්ථාව තියෙනවා තීරණා ගන්න කියලා හිතන්නේ නැහැ නමුත් කමටි ඕනම දෙන්නට ඉන්න පුළුවන්කම තියෙනවා ඒක ඊට පස්සේ නැවත පෙබරවාරි මාසේ 6 වෙනි සෙනසුරාදා ඉඳලා 13 වෙනි සෙනසුරාදා දක්වා ඊගාව භාවනා වැඩසටහන තියෙනවා ඒ සඳහා තෝරාගත් තුන්ගේ දැස්තුවක් දාලා තියෙනවා සමාජිකයේ තවත් අද නම් සඳහන් කරපු නම් ගියාගත්ත ආයතන එකලා අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේලා දුරස්නම පාවිච්චිනම සා චීමෑනිය දාගින්නම විය සිය අපිට මේ භාවනා වැඩසටහනට සහභාගී වෙලා ඉතින් ඒ වගේ මාර්තු මාසේ අප්‍රේල් මාසේ මේ දින දිගටම කියනවා විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ඉස්කෝල නිමාඩුකාරේ විවිධ භාවනා වැඩසටහනක් කියනවා ඒ නුඹල රට මහවිහාරේ ඉතින් ඒකට ඒ පැත්තේ ප්‍රදේශයේ වෙනතුන් සහභාගී වෙන්න පුළුවන් ඉන්නත් ස්වාමීන් වහන්සේලාගේ අනුගමනය නැතුව ඒක පාර්ථන්නේ විවිධ නුඹගම නුඹල රට මහවිහාරේ සහ මේ ඌව නැගෙනහිරේ පළාත ප්‍රධාන සංග්‍රහයක ආමතුරන් යන තුරායතු ඉතින් මහභාගී වෙනවා ඊළඟට අප්‍රේල් මාසේ 23 වෙනිදා ඉඳලා දවස් 7ක් 30 වෙනිදා දක්වා බාහනාර්ගතනක් තියෙන මිනිස්ථානේ මහනුවර ප්‍රදේශයේ පින්වත් පිරිසට ධර්ම දේශනා බොහෝ රාශියක් මහනුවර කළා දැන් එයාට ධර්ම දේශනා ආන්න ලැබෙන්නේ නැහැ අපි ගණාවතර කියන්නේ ඒ සියලු පිටපලාතුල ධර්ම දේශනා අවසන් කළා නවත්තලා දැන් ඊට පස්සේ මාතර ඒ වගේ තැන්වල ඇබිලිටියේ රත්නපුරේ ඒ කොහෙවත් ධර්ම දේශනා පවත්වන්නේ නැහැ කලුතර මහනුවර ධර්ම දේශනා විතරයි තියෙන්නේ ඒ නිසා මහනුවර ධර්ම දේශනාව නැවැත්වීම නිසා මහනුවර පින්වතුන්ට ඒ පින්වත් පිරිසගේ යෝජනාවක් අනුව මහනුවරයෙන් සියයක් තෝරගෙන මේ අප්‍රේල් මාසේ 23 වෙනිදා කිසියම් දක්වා භාවනා වැඩසටහන විශේෂ භාවනා වැඩසටහන මේ ස්ථානෙදි පවත්වන්න යෝජනා කරලා තියෙනවා ඒක මහනුවර ප්‍රදේශයෙන් එන වරදිනුට සහභාගී වෙන මහනුවර දුවහන් භාවනාවට වැඩමවන්නාව මාතලේ නුවර නුවරෙළිය ඒ ඔයම ලංගම කියේ ඒ මෙයාට මා මේ ප්‍රකාශන කියන්නේ මාරුළු ධර්ම දේශනාව කියන්නේ පෙබරවාරි මාසේ 21 වෙනිදා ඉඳාගෙන ඊළඟට පොය 22 දිනා පෙබරවාරි මාසේ ඒකට වැඩසටහනක් කියන ඒවට මේ තුනට සහභාගී වෙන්නට ලංගම ලැබෙනවා හොඳයි නියම් අපි වෙනදා වගේම අපි සුදුරුදු ආකාරයට මේ දිගින් දිගටම සත්‍යක්‍රියාවලියක් විශේෂ ප්‍රතිවීමක් තියෙනවා. ඒ නිසා මේ සියලු පින්තුන්ගේ සහභාගීත්වයෙන් රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව විනාඩි 4ක් 5ක්වත් අපි එක් ආකාරයකට පිළිසිදුල්ති විචරාගී හිත දේශී විහිතුම මොහොතකින් සත්‍යක්‍රියාවක් අතුරවල විශේෂ යහපතක් කරන්න ඕනේ. ඒ අනුව ඒ යහපත් පිරිසිදු චේතනාවක් ඇතුළු පිරිසිදුකින් යහපත් සිටින් සත්‍යක්‍රියාවක් පවත්වලා මේ විශ්වය මේ ගහකුල ආපු තේජෝ වායෝ පටවි මහා භූත සියලු සත්‍යයන් සියලු භූත වේද විචාචාරී දෙවි දේවතා බ්‍රහ්මයන් සියලු දෙනාට යහපත කරන්නට සියලු මිනිසුන්ට යහපත කරන්නට සියලු සත්‍යයන්ට සත්‍යක්‍රියා වලින් යහපත කරන්නට මේ සියලු දෙනාගේ පිරිසිදු චේතනාව අවශ්‍ය වෙනවා ආවන්තු පිරිසිදු දුචිතේ රාගයෙන් තුර, ද්වේෂයෙන් තුර, මෝහයෙන් තුර, මිත්‍යා භවනා, මුදිතා, උපේක්ෂා පතුරවල සුදු කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කිරීමක් අපි මෙතෙක් කල කරා ඒ යහපත් පිරිසිදු චේතනාවෙන් පිරිසිදු විදිහට කරන දේ අනුව සියලු දෙනාට යහපතක් වෙනවා සිතක් ශාන්තියක් සාමයක් ඒ සඳහා හැම කෙනෙක්ම සාධුකාරයේ දීල විනාඩි අතර සත්‍යක්‍රියාවක් පවත්වන්න හොඳයි කවුරු සාධුකාරයක් දෙන්න. මේ සත්‍යක්‍රියා බලයෙන් මුළු විශ්වයටම සියලු ආපෝතීත වායු පටිණ මහා භූත සියලු සත්‍යයන්ට සියලු මනුෂ්‍යයන්ට සියලු දෙවිදේවතාවුන් භූත වේලාදී සියලු සත්‍යයන්ට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සානයක් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා. දැන් එමනම් අදට මේ වැඩසටහන අවසානයි. තව කීනි පින්මන් මොදනා දුකින් පමණයි. විශේෂයෙන්ම අද හිල් දානමේ පින්කම ඒ හිියන් තුදේ චිලවැත් මාත්මායතුන් උමත් පිරිස එවගම දවල් දානී ඒ පිරිවල කඩවිට වැඩනායක මහත්මායතු උමත් පිරිස විසින් මේ උමත් සිවනක් විසුසේයි උන්ජාකලා. ඉතින් ඒ නිසා ඒ සියලු පින්මතුන්ට ඒකට සහභාගී වූ මේ දානමේ පින්කමට සහභාගී වූ මේ සිල් සමාදන් වූ සිල් සමාදන් වූ සියලු පින්මතුන්ට අපි මේ අවස්ථාවේ මේ පින් අනුමෝදන් කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මේ සියලු පින්මතුන්ගේ නමින් ගිය පරලෝකයේ තමන්ට උදව් කළ උපකාර කළ මග පෙන්වූ පිහිට වූ බොහෝ ඥාති මිත්‍රාදීන් මවුතු මවුපියන් මේ පරලෝකයේ හිටිය. ඒ සියලු දෙනාට අපි පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සංසාර ගමනේ බොහෝ අයට අතීතයේ පටන් තමන්ට උදව් කළ උපකාර කළ බොහෝ ඥාති අදවනට පරලත් වූ පිළිමේ හැටියට උපත ලැබලා පින් ගන්නට බලාපොරොත්තුවෙන් තමන් ඥාතීන් පසුපස ඉන්න. එනිසා ඒ සියලු දෙනාට අප කැපකට හිත පිරෙන්නට උන්න මේ උදකා මට්ටන් ඒව මේ උත්තෝදී නම් කියන ආකාරයට පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න. ඒ අනුව තමන්ගේ තුන් සිත පහදාගෙන ඒ සියලු ඥාති මිත්‍රාදීන් සියලු පරදත් වූ ජීවීන්ට තමන් උදව් කළ උපකාරකම් සියලු අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ අය උදවා නිදහස් කරන්න තමන් ඒ අයගේ නිදී නිදහස් වෙන්න මේ පින් අනුමෝදන් කිරීම පින් පැවැදීම පින් පිහිටවීම උපකාර වෙනවා. ඒ නිසා ඒ යහපත් චේතනාවක් ඇතුව සියලු දෙනා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරලා පින් දෙන්නට ඒ තාතමගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට තමන්ගේ නොවන සියලු ඥාතීන්ට පින් දෙන්නට මේ ආර්ථාව කරගන්න. ඒ සඳහා මේ ගාථාවෙන් පිළිගන්න.
ඉත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සතේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සතේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉදම් හෝ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. ඉනා පුඤ්ඤතං මේත මාමේ බාර සමාදමු සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය.
හොඳයි සියලු දෙනාටම සුවපත් වේවා, යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, නිවන් දකින්නට මේ ධර්මයේ උපකාර වේවා.